Honorable Inram Maharup, you have 8 minutes.
நன்றி. சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர்களே, இன்று இந்த தேசிய பேரவை ஸ்தாபிப்பது சம்பந்தமான தீர்மான விவாதத்திலே, குறிப்பாக இந்த பேரவை அமைப்பது சம்பந்தமாக பல விடயங்கள் கதைக்கப்பெற்றிருக்கின்றன, பல விடயங்கள் பேசப்படுகின்றன. குறிப்பாக இதிலே பல விடயங்கள் உள்ளடக்கப்பட்டிருக்கின்றன. அதிலே குறிப்பாக 35 உறுப்பினர்களை கொண்ட ஒரு பேரவையாக உருவாக்கப்பட வேண்டும் என்ற விடயங்கள் இங்கு சுட்டிக்காட்டப்பட்டுகின்றது. அதே போன்று குறுகிய நடுத்தர அதே போன்று நீண்ட கால திட்டத்தின் அடிப்படையிலே செயல்படுத்தப்பட வேண்டிய ஒரு பேரவையாக இது முன்மொழியப்பட்டிருக்கின்றது. உண்மையிலே நான் நினைக்கின்றேன், இது ஆரம்பத்திலே செய்ய வேண்டிய ஒரு விடயமாக காணப்பட்டாலும் இன்று இந்த பாராளுமன்றத்துக்கு கொண்டு வந்து இது சம்பந்தமான விவாதங்கள் இன்று விவாதிக்கப்படுகின்ற பொழுது இன்று மக்கள் எவ்வாறு இதை ஏற்றுக்கொள்ளப் போகின்றார்கள் என்பதைத்தான் நாங்கள் சிந்திக்க வேண்டியவர்களாக இருக்கின்றோம். ஏனென்றால் இன்று பாராளுமன்றத்திலே நினைக்கின்றேன் பேசுகின்ற பேச்சாளர்கள் அல்லது இங்கிருக்கின்ற உறுப்பினர்களை எடுத்துக்கொள்கின்ற பொழுது அதிகமானவர்கள் இந்த சிஸ்டம் சேஞ்ச் என்ற விடயத்தை பேசுகின்றார்கள். குறிப்பாக பல விடயங்களிலே இந்த சிஸ்டம் சேஞ்ச் என்று பேசப்படுகின்ற இந்த உறுப்பினர்கள் அமைச்சர்கள் ஏன் இந்த பாராளுமன்ற நிர்வாகத்தில் மாத்திரம் இந்த சிஸ்டம் சேஞ்சை கொண்டு வர மாட்டீர்கள் என்பதைத்தான் நாங்கள் இந்த இடத்திலே கேட்க விரும்புகின்றோம். குறிப்பாக இன்று இந்த சர்வகட்சி அரசாங்கம் தொடர்ச்சியாக பேசப்படுகின்ற ஒரு விடயமாக காணப்படுகின்றது. இன்று இந்த சர்வகட்சி அரசாங்கம் என்பது இன்று மக்கள் மத்தியிலே ஒரு வேடிக்கையான ஒரு வசனமாக அல்லது ஒரு சொல்லாக இன்று மாற்றம் பெற்றிருக்கின்றது. குறிப்பாக இந்த சர்வகட்சி அரசாங்கம் அமைப்புகின்ற சந்தர்ப்பத்திலே நாங்கள் கேட்கின்ற விடயம் இன்று பாராளுமன்றத்திலே காணப்படுகின்ற இந்த பாராளுமன்ற கமிட்டிகளில் கூட எதிர்கட்சியைச் சேர்ந்த உறுப்பினர்களுக்கு தலைமை பதவி வழங்க முடியாவிடின் எப்படி சர்வகட்சி அரசாங்கம் ஒன்றை ஏற்படுத்தி அந்த அனைத்து கட்சிகளையும் ஒன்றுபட்டு செயல்படுகின்ற ஒரு அரசாங்கமாக எப்படி அமையும் என்பதை நாங்கள் கேட்க விரும்புகின்றோம். குறிப்பாக எங்களுக்கு நினைவிருக்கின்றது, ரணில் விக்ரமசிங்க அவர்கள் இந்த தேர்தலிலே ஐக்கிய தேசிய கட்சியின் சார்பாக ஒரு பாராளுமன்ற உறுப்பினரை பெற்ற பொழுது யார் வருவார் என்ற எதிர்பார்ப்பு மக்கள் மத்தியிலே கூடுதலாக காணப்படுகின்றது. பல பேர்கள் சொல்லப்பட்டன, அவர் வருவார் இவர் வருவார் என்று பல இழுத்தடிகள் செய்யப்பட்டு சுமார் ஒரு வருடம் கழிந்ததுக்கு பின்னர் யாரும் எதிர்பாராத நேரத்திலே மீண்டும் ரணில் விக்ரமசிங்க அவர்கள் இந்த பாராளுமன்றத்துக்கு வந்த வரலாறு இன்று எங்களுக்கு தெரியும். ஆகையால் அவ்வாறான ஒரு வரலாற்றை தான் இந்த சர்வகட்சி அரசாங்கத்திலும் இன்று இந்த பேச்சிலே காணப்படுகின்ற ஒரு விடயமாக காணப்படுகின்றது தான் இந்த சர்வகட்சி அரசாங்கம் என்ற சொல்லப்படுகின்ற இந்த விடயம். குறிப்பாக இன்று இந்த அரசாங்கத்திலே நான் ஆரம்பத்தில் சொன்னது போன்று இந்த சிஸ்டம் சேஞ்ச் என்று சொல்லப்படுகின்ற இந்த நிலைப்பாட்டை பல விடயமாக பலர் பல கருத்துக்களாக சொன்னார்கள். ஆனால் இன்று என்ன நடைபெற்றுக் கொண்டிருக்கின்றன? இன்று 20 மேற்பட்ட கேபினட் அமைச்சர்கள் வழங்கப்பட்டிருக்கின்றன, இன்று 40 மேற்பட்ட ராஜாங்க அமைச்சர்கள் வழங்கப்பட்டிருக்கின்றன, இன்று பிரதி அமைச்சர்களும் வழங்குவதற்கான நடவடிக்கைகள் இன்று மேற்கொள்வதாக கூட இன்று கருத்துக்கள் வந்து கொண்டிருக்கின்றன. ஆகையால் இவ்வாறான நிலைப்பாட்டிலே எவ்வாறான சிஸ்டம் சேஞ்சை மக்கள் எதிர்பார்க்க முடியும் என்பதைத்தான் நாங்கள் இந்த இடத்திலே கேட்கின்றோம். அதே போன்று இந்த பாராளுமன்றத்திலே எதை நாங்கள் விவாதத்துக்கு எடுத்தாலும் எதை நாங்கள் பேசினாலும் இன்று நாட்டிலே என்ன நடைபெறுகின்றது என்பதை நாங்கள் விளங்கிக் கொள்ள வேண்டும். இன்று இந்த நாடு எவ்வாறான ஒரு சூழ்நிலைக்கு தள்ளப்பட்டிருக்கின்றது என்பதை நாங்கள் புரிந்து கொள்ள வேண்டும். இன்று இந்த நாட்டிலே இன்று ஒரு அரசாங்கத்தை உருவாக்கி ஒரு அரசாங்கமாக நடைபெற்று கொண்டு இருந்தாலும் இன்று ஏதோ பெரிய வீர பேச்சுக்கள் பேசப்பட்டாலும் இன்று இந்த பொருட்களுடைய விலை அதிகரிப்பை இன்னும் கட்டுப்படுத்த முடியாத ஒரு நிலையிலே இருந்து கொண்டிருக்கின்றார்கள். குறிப்பாக ஒவ்வொரு நாளும் பொருட்களுடைய விலை இன்று அதிகரித்து செல்லுகின்ற ஒரு நிலைப்பாடு காணப்படுகின்றது. இதனால் கூடுதலாக பாதிக்கப்படுகின்ற மக்கள் பலர் இருக்கின்றார்கள். குறிப்பாக மீனவர்கள், விவசாயிகள், கூலி தொழில் செய்கின்றவர்கள், மாத சம்பளம் பெறுகின்றவர்கள், இன்று இவ்வாறானவர்கள் எல்லோரும் பாதிப்படைகின்ற ஒரு விடயமாக இந்த பொருட்களுடைய விலை உயர்வு காணப்படுகின்றது என்பதை நாங்கள் புரிந்து கொள்ள வேண்டும். அதே போன்று சில பொருட்கள் வந்து மாஃபியா அடிப்படையிலே அதனுடைய விலைகள் அதிகரித்து சென்று கொண்டிருக்கின்றன. அதே போன்று சில பொருட்கள் இன்று தட்டுப்பாடாக காணப்படுகின்றது. இன்று சில பொருட்களை பெறுவதற்காக மிகவும் கஷ்டப்படுகின்ற ஒரு நிலைப்பாட்டிலே இன்று எல்லா மக்களும் இருந்து கொண்டிருக்கின்றார்கள்.
குறிப்பாக உதாரணமாக சொல்ல போனால் இன்று கோதுமை மாவினுடைய நிலைப்பாடு மிகவும் மோசகரமான ஒரு நிலையை இந்த நாட்டிலே அடைந்திருக்கின்றது. குறிப்பாக இன்று பல பேக்கரிகள் இன்று மூடப்பட்டிருக்கின்றன. இன்று பல கடைகள் ரெஸ்டாரண்ட்கள் இன்று இழுத்து மூடப்பட்டிருக்கின்றன. இதனுடைய பிரதான காரணம் இன்று கோதுமை தட்டுப்பாடும் கிடைக்கின்ற கோதுமை தரமற்ற கோதுமை மாயாக இருக்கின்ற காரணத்தினால் தான் இந்த நிலை ஏற்பட்டிருக்கின்றது. ஆகையால் நாங்கள் இதை கவனிக்க வேண்டிய ஒரு நிலைப்பாட்டிலே இந்த அரசாங்கம் இருந்து கொண்டிருக்கின்றது. அதே போன்றுதான் இன்று வைத்திய சாலைகளிலே காணப்படுகின்ற இந்த மருந்து தட்டுப்பாடு இன்று பெரும் அச்சத்தை மக்கள் மத்தியிலே ஏற்படுத்தி இருக்கின்றன. இன்று கஷ்டப்படுகின்ற மக்கள் அல்லது வறுமை கோட்டிலே பாதிக்கப்படுகின்ற மக்கள் இன்று அரச வைத்தியசாலைக்கு சென்றால் இன்று அந்த மருத்துவத்தை பெறுவதற்காக தனியார் வைத்தியசாலைக்கு செல்லுங்கள் அல்லது தனியார் பார்மசிகளிலே நீங்கள் பொருட்களை கொள்வனவு செய்யுங்கள் என்று இன்று அரச வைத்தியசாலைகளிலே சொல்லப்பட்டு கொண்டிருக்கின்றது. குறிப்பாக இன்று அரச வைத்தியசாலைகளிலே இன்று மருந்துகள் வழங்காமல் அங்கு எழுதி கொடுக்கின்ற விடயம் என்றால் தனியார் வைத்திய சாலையிலே பெறுங்கள் அல்லது தனியார் பார்மசியிலே பெறுங்கள் என்ற ஒரு ஒரு விடயம் அங்கு சொல்லப்படுகின்ற காரணத்தினால் பல மக்கள் இன்று பாதிப்பான ஒரு நிலைப்பாட்டிலே அவர்கள் இருந்து கொண்டிருக்கின்றார்கள் என்பதை அரசாங்கம் விளங்கி அதற்கான ஒரு நடவடிக்கையும் எடுக்க வேண்டும் என்பதை எடுக்க வேண்டும் என்பதையும் நான் இந்த இடத்திலே கூறிக்கொள்கின்றேன். அது மாத்திரமல்ல, இன்று நான் சொன்ன விடயங்களை தவிர்ந்து இன்று இந்த நாட்டிலே பல கஷ்டங்கள், பல துன்பங்கள், பல துயரங்கள் அடைந்திருக்கின்ற இந்த சூழ்நிலையிலும் இன்று குறிப்பாக எங்களுடைய பிரதேசத்திலே இன்னும் காணி சுவீகரிப்புகள் நடைபெற்று கொண்டிருக்கின்றன. குறிப்பாக தோப்பூர் பிரதேசத்திலே காணப்படுகின்ற இக்பால் நகர் உள்ளே குள காணி இன்று அங்கு வாழ்ந்த தமிழ் முஸ்லீம் மக்களுடைய இன ஒற்றுமையை குழப்புகின்ற செயற்பாடாக இன்று ஒரு நாசகார சக்திகள் உருவாக்கப்பட்டு இன்று மீண்டும் அந்த இடத்தில் காணி பிரச்சனைகளை உருவாக்கி இன்று இனங்களுக்கு இடையிலான முறுகல்களை ஏற்படுத்துகின்ற ஒரு நடவடிக்கைகளை மேற்கொள்கின்றார்கள். ஆகையால் இவ்வாறான சூழலிலே அது உடன் நிறுத்தப்பட வேண்டும் என்பதை கேட்டுக்கொள்கின்றேன். அது மாத்திரமல்ல, இன்று குச்சவெளிக்கு சொந்தமான சில காணி பரப்புகளை இன்று கோமரம் கடவல பிரதேசத்துக்கு உள்வாங்குவதாக சொல்லி இன்று சில அரச அதிகாரிகள் இன்று அதை அளவு செய்வதற்காக இன்று அந்த இடங்களிலே வருகின்ற பொழுது மக்களுக்கு இடையிலான சண்டைகள் இந்த அந்த பிரதேசங்களிலே உருவாகும். ஆகையால் இவ்வாறான ஒரு நாடு சென்று கொண்டிருக்கின்ற இந்த சூழ்நிலையிலே இன ஒற்றுமையை குலைக்குகின்ற இவ்வாறான செயற்பாடுகள் உடன் நிறுத்தப்பட வேண்டும். அதற்கு இந்த அரசாங்கம் அதற்கான ஒரு நடவடிக்கையை மேற்கொள்ள வேண்டும் என்பதை இந்த இடத்திலே நான் கேட்டு என்னுடைய முறையை முடித்துக் கொள்கின்றேன். நன்றி.
ஓமேஸ்வதி கரு தயாசிறு ஜெயசேகர மத்துமா வினாடி அடக்க காலையாக்தியா
கரு முலசன மந்திரி துமணி விசேஷம் அத ஆண்டு விஷயம் இதிரிபத் கல்ல திபென மே ஜாதிக சபாவ பிலிபந்த யோஜனாவ பிலிபந்தவ அப்பி அதஹஸ் கீபேக் இதிரிபத் கரன் லபிம கேன மன் சந்தோஷனோ விசேஷம் அப்பி மே ஜாதிக சபாவ பிலிபந்த அப்பே பக்ஷகர் சபாபத்துமா பிரகாசகரா வகே அப்பே அதஹஸ் திபுனே அந்தர்காலீன ஆண்டுவக் சமக යම් කිසි නිශ්චිත කාලවකවානුවක් තුළ ඉදිරියට ගෙන යන්න පුළුවන් ආණ්ඩුවක් ගැන තමයි අපේ අදහස තිබුණේ. ඒ සම්බන්ධව අපි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට කරුණු ඉදිරිපත් කරා. කරුණු 22ක් ඉදිරින් පස්සේ අපි එතුමත් එක්ක සාකච්ඡා කළා. අපි වර්තමාන ජනාධිපතිතුමත් එක්ක අපි කරුණු 9ක් මත සාකච්ඡා කරා. ඊට අමතරව ටෝකින් පොයින්ට්ස් විදිහට නැත්නම් අපේ මීටිමේදී කරුණු 11ක් අපි එතුමට පැහැදිලි කරලා කියලා දුන්නා. මෙන්න මේ ක්‍රියාදාමය තුළ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට සූදානම් සර්වපාක්ෂික ආණ්ඩුවකට සම්පූර්ණ සහයෝගය දෙන්න කියලා. මොකද හේතුව මේක ආරම්භ කරන්න මේකට මූලික අඩිතාලම විදිහට කතා කරපු පක්ෂයක් විදිහට ඒ වගේම ඒ සම්බන්ධව කටයුතු කරපු පක්ෂයක් විදිහට අපිට යම් වැඩපිළිවෙලක් සඳහා ඉදිරියට යන්න නම් මේ ක්‍රියාදාමය අවශ්‍යයි කියන කාරණය තමයි අපි ඊටි. ඒකෙදි මූලික වශයෙන් අපි හිටපු අග්‍රාමාත්‍යවරයාට ඉවත් වෙලා අලුත් අග්‍රාමාත්‍යවරයෙක් පත් කරන්න ජාතික සභාවක් ස්ථාපිත කරන්න කියලා කිව්වා. හැබැයි දැන් සිද්ධ වෙන්නේ ඒකේ අනිත් පැත්තේ වැඩපිළිවෙල. ඒ කියන්නේ ජාතික සභාව ගේනවා ආණ්ඩුව හදලා ඉවර වෙලා අගමැතිතුමත් පත් කරලා රාජ්‍ය අමාත්‍යවරු 38 දෙනෙක් පත් කරලා මම දන්නේ තව දෙනෙක් පත් කරයි 40ක්ද කොහෙද පත් කරන්න හදනවා කියලා තමයි මේ ආණ්ඩුවේ නායකකාරකාදීන්ගේ අදහස් වෙලා තියෙන්නේ. එතකොට ඊළඟට තව 12ක් විතර පත් කරනවා කියලා අපිට ආරංචි තියෙනවා කැබිනට් අමාත්‍යවරු. එතකොට ඒ කියන්නේ 18යි 30කට කැබිනට් අමාත්‍යවරු හදනවා. ඉතින් අපි බොම් පැහැදිලිව කිව්වා මේ ක්‍රියාදාමය යනකොට රට මෙවැනි දවැන්ත අමාත්‍ය මණ්ඩලයක් නඩත්තු කරන්න පුළුවන් තැනක නෙමෙයි අපි රට ඉන්නේ කියලා. ඒ නිසා අපි ඒ සම්බන්ධව බොම් පැහැදිලිව අපේ අදහස් ඉදිරිපත් කරා. අපේ සම්පූර්ණ සහයෝගය අපි ලබා දෙනවා කියලා අපි කිව්වේ මෙන්න මේ ක්‍රියාදාමය තුළ. මොකද හේතුව කුඩා කැබිනට් මණ්ඩලයක් තුලින් තමයි මේ ක්‍රියාදාමය ඉදිරියට ගෙන යන්න පුළුවන් වෙන්නේ කියලා අපේ අදහස තිබුණා. ඒ නිසා ඒ කුඩා කැබිනට් මණ්ඩලයේ වෙනුවට අද 30ක කැබිනට් මණ්ඩලයක් හදාගෙන ආණ්ඩුවක් ඉදිරියට ගෙන යනවා නම් ඒකට අපිට එකඟ වෙන්න බැහැයි කියන මතය අපි මූලික වශයෙන් ඉන්නේ. ඊළඟ තමයි විශේෂයෙන්ම 38 දෙනෙක්ගේ රාජ්‍ය අමාත්‍යවරු සංඛ්‍යාවක් පත් කළා. මේක මේ අද අපි දන්නවා තියෙන තත්ත්වයේ එක මේ අමාත් අපේ ප්‍රසන්න අමාත්‍යතුමත් ඉන්නවා. ඔබතුමාගේ අමාත්‍යංශනවත් අද මුදල් නැහැ අපිට වැඩ කරන්න අවශ්‍ය කරන මුදල් ටික. දැන් අපි ඒ කාලේ නගර 100ක් හදන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරා. දැන් අද ඔබතුමාට මට කියන්න කීයද නගර 100 හදන්න තියෙන මුදල් ප්‍රමාණය කොච්චර දීලා තියෙන්නේ කියලා? දීලා නැහැ. සල්ලි තියෙනවා. නමුත් ඉම්ප්‍රෙස් එක නැහැ. සල්ලි අතට එන්නේ නැහැ. එතකොට අද ඇමතිවරයෙකුට ගිහිල්ලා මේ තමන්ගේ අමාත්‍යංශය ඇතුලේ අඩුමතරමේ නිලධාරී ටික පත් කරගෙන එයාට පෙට්‍රල් ටික ඩීසල් ටික ගහන්න සල්ලි නැහැ. එතකොට මොකටද මේ රාජ්‍ය අමාත්‍යවරු 38 දෙනෙක් පත් කළා? මොකද්ද ඒගොල්ලෝ කරන වැඩපිළිවෙල? එතකොට කැබිනට් අමාත්‍යවරයෙක් සමහර කැබිනට් අමාත්‍ය අපි කිව්වේ කුඩා කැබිනට් මණ්ඩලයක් කියලා කිව්වේ වෙන එකකට නෙමෙයි. ඒ කැබිනට් මණ්ඩලයට කුඩා කැබිනට් මණ්ඩලයක් හදාගෙන ඉන්න නිලධාරීන්ගෙන් දුවන්න. දැන් ඊළඟට මොකද වෙන්නේ? මේ කැබිනට් අමාත්‍යවරු පත් කරපු ගමන් සංස්ථා සභාපතිවරු පත් කරනවා. ඊළඟට පත් කරනවා වර්කින් ඩිරෙක්ටර්ස්ලා. එතකොට මෙයාට දුවන්න ඕන. මෙයාට දුවන්න දෙයක් නැහැ. තියෙන්නේ වාහනයක් දීලා ඒගොල්ලන්ට පඩිය දෙන එක. අද සමහර අමාත්‍යංශවල ගරු මන්ත්‍රීතුමනි මට අමාත්‍යවරු හම්බුනාම ලේකම්වරු හම්බුනා අපිත් අහපුවාම එයා කියනවා පෙට්‍රල් ටික ගහගන්න සල්ලි නැහැ අමාත්‍යංශ. ඕටි බටායක දෙන්න සල්ලි නැහැ. පඩි ටික දෙන්න සල්ලි නැහැ අමාත්‍යංශ. හැබැයි අච්චු ගාලා දී ගන්න පුළුවන්. හැබැයි එහෙම අච්චු ගාලා දීලා කරපු එකේ ප්‍රතිඵලය තමයි අපි දැන් මේ අත්විඳිමින් ඉන්නේ. අද අපි බිලියන 51ක් අපි ඩොලර් බිලියන 51ක් අපි දැවැන්ත නායකරුවෝ බවට පත් වෙලා තියෙනවා. දැන් අද IMF එක නැත්තම් ජාත්‍යන්තර මුල් අර මුදලත් එක්ක කරන සාකච්ඡාවල ප්‍රතිඵලයේ විදියට හදාගන්න ඒ නිලධාරී මට්ටමේ ගිවිසුමත් එක්ක ඒගොල්ලෝ කල්පනා කරනවා මේ හෙයාකට් එකක් ගන්න කියලා. ඒ තියෙන විදේශ ණයවල අඩු කිරීමක් කරන්න කියලා ගිවන්න ප්‍රමාණය 120ක් අඩු කරන්න ඒගොල්ලෝ කතා කරන්නේ. එතකොට ඒගොල්ලෝ 120ක් අඩු කරනවා නම් ලංකාව ඇතුළත ඒගොල්ලෝ කියනවා ලංකාව ගත්ත දේශීය ණයවලුත් 120ක් අඩු කරන්න කියලා. ලංකාව ගත්ත 120ක ණය කියන්නේ දේශීය ණය කියන එකෙන් ගත්තොත් අපි අරන් තියෙන අතිවිශාල බිලියන ඩොලර් බිලියන 13ක් අපි අරන් තියෙන්නේ ලංකාව ඇතුලේ දේශීය ආයතන වලින්. ලංකා බැංකුව, ඊළඟට මහජන බැංකුව, ඊළඟට EPF එක, ETF එක, මේවා තියලා තමයි අපි මේ සල්ලි ටික අරන් තියෙන්නේ. එතකොට මේකෙන් 120ක් හැයකට්ටයක් කිල්ලොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේකෙන් කපන්න කියලා කිව්වොත් අපි කපන්න පටන් ගත්තෙන් පස්සේ කඩා වැටෙනවා ඉස්සෙල්ලාම ලංකා බැංකුව, ඊළඟට මහජන බැංකුව, ඊළඟට අපේ EPF එක, ETF එක සම්පූර්ණ විශාල බිඳවැටීමකට ලක් වෙනවා. ලක්ෂ 80කට වැඩි ප්‍රමාණයක් මේ ආයතන වලට මේ EPF එකේ, ETF එකේ ඉන්නවා. ඉතින් මෙහෙම ගිහිල්ලා කොහොමද අපි ඉස්සරහට යන්නේ? දැන් අද මෙවැනි තත්ත්වයක් තුළ තමයි අපි මේ කතා කරේ. ලෝකයේත් එක වැඩ කරන්න අපි සර්වපාක්ෂික ආණ්ඩුවක් ස්ථාපිත කරමු, කුඩා කැබිනට් මණ්ඩලයක් පත් කරමු, ඒ කුඩා කැබිනට් මණ්ඩලයට දුවන්න කියමු. හැම කෙනාම මේ වෙලාවේ අමාත්‍යවරුන් ගැන කල්පනා කරන්න නැතුව පොඩ්ඩක් කැපවීමක් කරන්න බලමු. හැබැයි දැන් අද ආණ්ඩුවට සහයෝගය දෙන හැම කෙනාම බලාගෙන ඉන්නේ පළවෙනි වතාවට පාර්ලිමේන්තුවට ආපු කට්ටියත් බලන්නේ ඇමතිවරයෙක් කියන්නේ කොහොමද කියලා, නියෝජ්‍ය අපති කෙනෙක් වෙන්නේ කොහොමද කියලා, ඊළඟට රාජ්‍ය අපති කෙනෙක් වෙන්නේ කොහොමද කියලා. දැන් මේ තියෙන වැඩපිළිවෙල තුළ දැන් එදා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව තුළ ගැසට් එකක් ගහලා ගැසට් එකකින් රාජ්‍ය අමතිවරයෙකුට බලතල දුන්නා. දැන් මං අහනවා මේ ආණ්ඩුවේ දැන් මේ පත් වෙලා ඉන්න රාජ්‍ය අමතිවරුන්ට ගැසට් එකකින් බලතලයක් දෙනවද? දෙන්නේ නැහැ. එහෙම වැඩපිළිවෙලක් නැහැ. එයාට කියන්නේ ඇමතිවරයා දෙන වැඩ කොටසක් කරන්න. දැන් සමහර තැන්වල ඇමතිවරු දෙන්නයි 3-2යි අමාත්‍යංශවල. ඒ අය අපිට කතා කරලා කියලා වැඩක් කරන්න විදියක් නැහැ. මම හිතන්නේ මොකටද මේක බාරගත්තේ? නෑ, දුවන්න තෙල් ටික දෙනවා. තෙල් ටික දෙන එක අයටත් වෙන්නේ තමන්ගේ අතින් තෙල් ටික ගහලා මාස 3ක විතර තමයි තෙල් ටික ගන්න වෙන්නේ. ඒ නිසා අපි බොහොම පැහැදිලිව
කියන්නේ රටක් විදියට අපිට අමාරු තැනක අපි ඔක්කොම ඉන්නේ. මේ රටේ ජනතාව මීට වැඩිය දුක් විඳිනවා, මහන්සි වෙනවා. ඉතාම අමාරු තැනක අපි තල්ලුලා ඉන්නේ. අද මේ රටේ ඉන්න රාජ්‍ය සේවකයා, සාමාන්‍ය ආදායම ලබා ගන්න පුද්ගලයා, එයා ඉතාම දරුණු ආර්ථික අර්බුදයක ඉන්නේ. ඒක තමයි අර කිව්වේ හැම හතර දෙනෙක්ගෙම තුන් දෙනෙක් මේ රටේ හතර දෙනෙක් හැම පුරවැසියන් හතර දෙනෙක්ගෙම තුන් දෙනෙක් වේලක් කන තැනකට දැන් පත් වෙලා තිබෙන තත්ත්වයක් තිබෙනවා. ඉතින් ඒ නිසා මම කියන්නේ අපි මේ වෙලාවේ පාර්ලිමේන්තු ඉන්න 225ට බයිනවා. පාර්ලිමේන්තු ඉන්න 225 තමයි මේ වැරද්ද කරේ කියලා. හැබැයි අපි සියලු දෙනාම එකතු වෙනවා නම් රටක් විදියට අපි අන්නේ ඒකයි අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපි අපේ මතය අපි කිව්වේ ඒකයි. මේ වැඩපිළිවෙල තුළ විපක්ෂින සියලු කණ්ඩායම එකතු කරගන්න. දැන් විපක්ෂයේ පළවෙනි වතාවට ප්‍රසන්න අනුරංග මැතිතුමාටත් මම එදා කිව්වා පළවෙනි වතාවට 43 දෙනෙක් එතුමත් පිළිගත්තා. 43 දෙනෙක් මේ ආණ්ඩුවේ හිටපු පිරිස් අද විපක්ෂය ඇවිල්ලා වාඩි වෙලා ඉන්නේ. විවිධ කොටස් සමග ජන බලවේගය වෙනම කණ්ඩායමක් විදියට ඉන්නවා. ඊළඟට ජනතා විමුක්ති පෙරමුණ වෙනම ඉන්නවා පක්ෂයක් විදියට. ඊට අමතරව ඔබතුමාලා අපේ ගරු මන්ත්‍රීතුමාලා ඇතුළු අපේ විරුසුම නිවේසික මැතිතුමාලා ඇතුළු ඒ පිරිස එතනත් ඉන්නවා 14ක් විතර පිරිසක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි 14ක් හිටියා. දැන් අපේ කට්ටියක් එහාට ගිහිල්ලා එයාට ඇමතිතුමතුරු අරන් තිනවා. අපි 5 දෙනෙක් ඉන්නවා මෙතන. ඊට අමතරව ඩලසර අපිරම මැතිතුමාලත් එක තව 14 දෙනෙක් ඉන්නවා. අනුරාප් මැතිතුමාලත් එක තව 6 දෙනෙක් විතර ප්‍රමාණයක් ඉන්නවා. මේ පිරිස ඔක්කොම මම කියන්නේ මේ අයගෙන් එකතු වෙලා සාකච්ඡා කරලා මේ ඇත් එක වැඩ කරන්න. විපක්ෂේ ඉන්න පිරිසට යම් සම්බන්ධ වීමට අවශ්‍ය කරන වැඩපිළ හදලා දෙන්න. අපි මේ ඇමති දනතුරු බලාගෙන නෙමෙයි මේ වැඩ කරන්නේ. රට ගැන තියෙන අවංක අවබෝධයක් කැක්කුමක් එක්ක. ඒ නිසා අපිට මේ ඇමති දනතුරු කිසිදු වෙලාවක අපි ඉල්ලත් නැහැ, කතා කරලත් නැහැ සම්බන්ධව. අපිට උවමනා කරලා තියෙනවා රට ගොඩ ගැනීමේ වැඩපිළට යම් කිසි විදියකට ශක්තිය දෙනවා නම් මේ ජාතික සභාව හදන්න තිබුණේ මේම නෙමෙයි. ජාතික සභාව හදලා ජාතික සභාවෙන් අගමැතිපත් කරන්න, ජාතික සභාව හදලා ජාතික සභාවෙන් කැබිනට් ඇමතිවරුපත් කරන්න යම් ප්‍රමාණයක්, කුඩා ප්‍රමාණයක්. ජාතික සභාව හදලා ජාතික සභාවෙන් රාජ්‍ය ඇමතිවරු ප්‍රමාණය තීන්දු කරන්න මෙතෙන්ට තමයි තිබුණේ. දැන් අද මොකද කරන්නේ? ඒකේ අනිත් පැත්ත තමුන්නාසල කරා. දැන් තමුන්නාසල කොක්කොම් පත් කරලා ඉවර වෙලා ජාතික සභාව හදනවා. ජාතික සභාව හදලා තමුන්නාසල හදපු ආණ්ඩුවට රබර් ස්ටැම්ප් එක ගහ ගන්න හදනවා අපෙන්. වැඩේ කරගෙන ඉවර වෙලා. මම කියන්නේ ඒක වැරදි. ඒක නෙමෙයි කරන්න තිබුණේ. ඒකට අද මේ රයින් වික්‍රමසිංහ මැතිතුමාට අද එතුමා විශාල හිරවීමක ඉන්නවා මේ ආණ්ඩු පක්ෂයේ අයගේ තියෙන ප්‍රෙෂර් එකත් එක්ක. මොකද ඉක්මනින් ඇමති තනතුරු ඉල්ලනවා, ඉක්මනින් රාජ්‍ය ඇමති තනතුරු ඉල්ලනවා, ඉක්මනින් මොනවාරි වකිමත් දෙන්න කියලා ඉල්ලනවා.
කාලය අවසන්.
ඒ නිසා මම බොහොම පැහැදිලිව කියන්න කැමති කරු මන්ත්‍රීතුමනි, අපේ ආණ්ඩු පක්ෂ සංවිධායකතුමා මෙතන ඉන්න නිසා කරුණා කළා මේ විපක්ෂයේ ඉන්න විවිධ කණ්ඩායම් ඉන්නවා ඒ සියලු දෙනාම තමුන්නාන්සලා මේ වැඩපිළිවෙලට බද්ධ කරගන්න, සකස් කරගන්න. නැත්නම් මේකෙන් ඉවත් වෙන පිරිස එක්ක අපිටත් ඒ තීන්දුවකටම යන්න වෙයි අනාගතේ වෙනකොට. ඒ නිසා නිවැරදි තීන්දුව වලට යන්න, ආණ්ඩුව කරන හොන් තීන්දුව වලට අපි උදව් කරන්න සූදානම්. වැරදි වැඩ කරනවා නම් අපි ඒකට බොහොම පෑදිලිව අපේ විරුද්ධත්වය ප්‍රකාශ කරනවායි කියන එකත් බොහොම ගෞරවයෙන් මතක් කරමින් මේ රට ගොඩ ගන්න අපිට කරන්න පුළුවන් හැම කැපකිරීමක්ම විපක්ෂේ ඉඳලා අපි කරනවායි කියන එකත් මතක් කරමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු මුජිබ රහමන් මැතිතුමා. ඔබතුමාට විනාඩි 12ක කාලයක් තියෙනවා.
ස්තුතියි ගරු සභාපතිතුමනි. විශේෂයෙන්ම අද ජාතික සභාව ස්ථාපිත කිරීමේ යෝජනාව ආණ්ඩුව විසින් ඉදිරිපත් කිරීමට සම්බන්ධ වෙලා කතා කිරීමට අවස්ථාව ලැබීම ගැන ස්තුතිවන්ත වෙනවා. ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම මේ ජාතික සභාව කියන මේ යෝජනාවල් සියලු දේවල් එන්නේ පෞගිය කාලේ මේ රටේ දැවන්ත විරෝධයක් මේ රටේ ජනතාව හා තරුණ ප්‍රජාවෙන් මේ රටේ තිබෙන මේ වර්තමාන ආණ්ඩුවට එල්ල වුණා. ඒ ආණ්ඩුවට එල්ල වෙලා මේ රටේ ජනතාව කිව්වේ විශේෂයෙන්ම මේ පාලන කාලය තුළ මේ රටේ වෙච්ච ආර්ථික අහේනිය හා දූෂණ වංචා ඒ සියලු දේවල් වලට මේ පවතින වර්තමාන ආණ්ඩුව වග කිය යුතුයි. ඒ හින්දා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගෙදර යා යුතුයි. ඒ වගේම ඒ ආණ්ඩුව ගෙදර යා යුතුයි කියන ඒ අරගලේ පටන් ගත්ත මේ රටේ ජනතාව හා තරුණ පිරිස් එකතු වෙලා තමයි සිස්ටම් චේන්ජ් එකකට තමයි මේ ඉල්ලීම් ආවේ. ඒතොර ඒකේ එක කොටසක් හැටියට තමයි අද වර්තමාන ජනාධිපතිතුමා මේ ජාතික සභාව කියලා එකක් පිහිටවන්න එතුමා යෝජනා කරලා තිබෙනවා. එතුමා ඒ යෝජනා කරන සංගීතයේ තිබෙනවා අපි දන්නවා කතානායකතුමා අගමැතිතුමා ඊළඟට විපක්ෂ නායක සභානායකවරයා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධාන ඊළඟට දේශපාලන පක්ෂයේ නියෝජිතයින්. කොහොමද දැන් මේක එන්නෙම විශේෂයෙන්ම පෞගිය කාලේ පුරා මේ රටේ ජනතාව විශාල විරෝධතාවයන් එල්ල වුණා මේ ආණ්ඩුවට විරුද්ධව. ඒ එල්ලා වෙච්ච විරෝධතාවයන් එක්ක තමයි යම් ප්‍රතිසංස්කරණ කරන්න ඕනේ මොවාවෙන් තමයි මේක ඉදිරිපත් වෙලා තිබෙන්නේ. ඒකදී කරු සභාපතිතුමනි දැන් අපි කියන මේකේ විශේෂයෙන්ම දැන් මේකේ සඳහන් වෙලා කරලා තියෙන අපි කරුණු කාරණා දිහා බැලුවම මේකේ මුදල් සම්බන්ධ වූ ගත යුතු ප්‍රතිපත්තිමය තීන්දුව తీරන ගන්න තමයි මේ සභාව අද වෙනකොට මේ පීටවන්න හදන්නේ. ඒකදී ආංශික ආරක සභාවල් ඊළඟට රජයේ මුදල් කාරක සභාව ගිණුම් කාරක සභාව පොදු ව්‍යාපාර බැංක කටයුතු මූල්‍ය සේවා ඒ කියන්නේ මුදල් සම්බන්ධව තිබෙන කාරක සභාවල් වල ක්‍රියාපටිපාටිය හා ඒ පිළිබඳව තීන්දු ගන්න තමයි මේ මහා සභාව මේක හදන්න යන්නේ. ඇයි මේම සභාවක් කොමනා වුනේ? මොකද පෞගිය කාලෙම මේ ආණ්ඩුවට විශාල වශයෙන් දූෂණ චෝදනා එල්ල වුණා. මේ ආණ්ඩුව කරපු ගනුදෙනු පිළිබඳව දූෂණ චෝදනා එල්ල වුණා. ඒවා ජාත්‍යන්තරය මේ රටේ මේ ආණ්ඩුව පිළිබඳව තිබුණු දූෂණ චෝදනා ගැන කතා කරන්න පටන් ගත්තා. ඒ හැම එක්කෙනාම කිව්වා මේ ආණ්ඩුවේ ඉන්න නායකයන් මේගොල්ලෝ ඔක්කොම හොරකම් කරනවායි කියලා එලිපිට චෝදනාවල් එල්ල වෙන්න පටන් ගත්තා. යන්නේ ඒ චෝදනාවල් උඩ තමයි වර්තමාන ජනාධිපතිවරයාට සිද්ධ වුණේ යම්කිසි ආකාරයේ මේ ජාතික සභාව කියලා හදලා ඒකට මේ පාර්ලිමේන්තුවේ ඉන්න අනිකුත් අයත් එකතු කරලා යම්කිසි ආකාරයේ තීන්දුව తీන ගන්න පුළුවන් තැනකට පත් කරන්න පුළුවන්ද කියන. ගරු සභාපතිතුමනි දැන් අපි කියනවා විශේෂයෙන්ම දැන් මේ අපි ජාතික ප්‍රතිපත්ති මේ හදන්න යන්නේ. දැන් මේ රටේ ජනතාව පාරට බෑලා අපි ඔක්කොම එපා කියලා කිව්වා. ඒ හින්දා තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් මේ රට දාලා ගියේ. ඒතොර ගෝඨාභය රාජපක්ෂ මහත්තයා විතරක් නෙමෙයි ෆේල් කිව්වේ රටේ ජනතාව කිව්වා ආණ්ඩුවත් ෆේල් කියලා. ඒතොර ආණ්ඩුවටත් යන්න කියලා තමයි කිව්වේ. සමහර උදවි කිව්වා 225ම එපා කියලාත් කිව්වා. එතකොට දැන් එහෙම උද්ඝෝෂණයක් උඩ ගිහිල්ලා තමයි අද වෙනකොට අපි මේ යනවා ජාතික ප්‍රතිපත්ති හදන්න. ඒ එක පැත්තකින් රටේ ජනතාව කියනවා අපිව පිළිගන්නේ නැහැයි කියලා. ඒ හින්දා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අයින් වෙලා ගියා. ඊළඟට මහින්ද රාජපක්ෂ අගමැතිතුමා අයින් වුණා. එතකොට මේ රටේ මේ ජනතාවගේ මතය ජනතාව පිළිබිඹු කරපු මතය අද වෙනකොට නිෂේධ වෙලා තියෙනවා. මේ පාර්ලිමේන්තුව අද වෙනකොට ඒ ජනතාවගේ අභිලාෂයන් ජනතාවගේ මතය නියෝජනය වෙන පාර්ලිමේන්තුවක් නෙමෙයි කියන එක අපි මතක තියාගන්න ඕනේ. අපිට පුළුවන් නීති රීති ගැන කතා කරන්න, අපිට පුළුවන් අපිට ව්‍යවස්ථාවේ තියෙන දේවල් ගැන කතා කරන්න. නමුත් අපි කියන්න කැමති විශේෂයෙන්ම මේ පෞගිය කාලේ මේ ආණ්ඩුවට ලැබෙන ජනමතය එහෙම නැත්නම් ඒ මැන්ඩේට් එක අද වෙනකොට අහෝසි වෙලා ගිහිලා තියෙනවා. එහෙමනම් ඒ අහෝසි වෙලා ඉන්න කණ්ඩායමක් තමයි මේ ජාතික ප්‍රතිපත්ති හදන්න යන්නේ. අපිට එහෙම ජනවරමක් නැහැ. මේ කණ්ඩායමේ මේ ජනමතය අහෝසි. ලක්ෂ 69 දීපු ජනාධිපතිතුමා ඉල්ලා අස්සුණා. ලක්ෂ 68ක් ගත්ත අගමැතිතුමා ඉල්ලා අස්සුණා. එතකොට ඒ ජනමතයේ නිෂේධ වෙලා තියෙන්නේ. ඒ නිෂේධ වෙච්ච ජනමතය නියෝජනය කරන මේ පාර්ලිමේන්තුව උත්සාහ කරනවා මේ ජාතික ප්‍රතිපත්ති හදන්න. ඒ හින්දා ගරු සභාපතිතුමනි ඒක හරියන්නේ නැහැ කියන එක තමයි මම හිතන්නේ. මොකද අද අපිට තියෙනවා විශේෂයෙන්ම අපිට අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයෙන් අපිට චෝදනා එල්ල වෙලා තියෙනවා අපි ආර්ථික අපරාධ කරපු රටක් කියලා. දැන් එදා අපි ජිනීවා ගිහුවාම අපිට හුඟක් මේ පොහොට්ටුවේ මන්ත්‍රීවරු කිව්වා අපි කේලම් කියන්න ගියා කියලා. ගරු සභාපතිතුමනි කියන්න කේලමක් නැහැ. ඒ රටේ ඒ ජිනීවා වල ඉන්න උදවිය මේ රටේ වෙන හැම දෙයක්ම දන්නවා. කිසිම දෙයක් හංගන්න නැහැ. අපිට කියන්න කියලා කිසිම දෙයක් ඉතුරු වෙලත් නැහැ. මොකද ඒගොල්ලෝ කියන දේවල් අහන් ඉන්න විතරයි අපිට සිද්ධ වෙන්නේ. මොකද මේ රටේ පාලනය කරපු පාලකයෝ මේ රටේ ජනතාවගේ මුදල් අවභාවිතා කරලා අද ආර්ථිකය විනාශ කරලා රට මෙවැනි තත්ත්වයකට පත් කරපු මේ පාලකයන් ගැන ඒගොල්ලෝ අද සඳහන් කරනවා. ඒක අපි පිළි අරගෙන තියෙනවා. අපි සියලු දෙනාම පිළිගන්නවා මේක සුභාධර්මයෙන් ඇති වෙච්ච අමාරුවක් නෙමෙයි. මේක සුභාධර්මයෙන් ඇතිවෙච්ච විනාශයක් නෙමෙයි. තමුන්නාංශලගේ ආණ්ඩුවේ හිටපු ජනාධිපති වෙනතුමා වෙන්න පුළුවන්, මුදල් ඇමතිතුමා වෙන්න පුළුවන්, කැබිනට් එක වෙන්න පුළුවන්, තමුන්නාංශලගේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම වෙන්න පුළුවන්. ඒ සියලු දෙනාම ගත්ත තීන්දුව උඩ තමයි අද මේ රට මෙවැනි තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. එහෙමනම් මේ ආර්ථික විනාශයට වග කියන්න ඕන පිරිසක් ඉන්නවා.
අද ඒක ලෝකය ඒක ගැන කතා කරනවා. ඒගොල්ලෝ කියනවා මේ රටේ ඒගොල්ලෝ මානව හිමිකම් චෝදනා විතරක් නෙමෙයි අද අපිට. අපිට එල්ල වෙනවා ආර්ථිකය පිළිබඳ චෝදනාවල් එල්ල වෙනවා. ආර්ථිකය විනාශ කරපු චෝදනාවල් අද අපිට එල්ල වෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි මම කියන්න ඕනේ අද වෙනකොට ලෝක බැංකුව මොකද්ද කියන්නේ? ලෝක බැංකුව කියනවා අපි උඹලට සල්ලි දෙන්නම් පෝර ටික ගන්න. නමුත් අපි දෙන සල්ලි විගණනය කරන්නේ අපි කියලා ලෝක බැංකුව කියනවා. එහෙම නිකන් සල්ලි දෙන්නේ නැහැ කියලා කියනවා. ඇයි ඒ? ආණ්ඩුව ගැන තිබෙන, දේශපාලඥයන් ගැන තිබෙන, ආණ්ඩුවේ නායකයන් ගැන තිබෙන ඒ විශ්වාසයේ බිඳ වැටිලා තියෙනවා. IMF එක කියනවා මේ රටේ දූෂණය පැතිරිලා තියෙනවා. ඒක ඉහවහා ගිහිල්ලා තියෙනවා. මේ රටේ දේශපාලඥයන් හොරගම් කරනවායි කියලා ඒගොල්ලෝ එක පැත්තකින් චෝදනා කරනවා. ඒ හින්දා අද ලෝකේ අද එක්සත් ජාතීන්ගේ සංවිධානයත් අපිට ඒ චෝදනාවම අපිට එල්ල කරනවා. ඒ හින්දා අද ජාත්‍යන්තරයත් ලෝකයත් බලාපොරොත්තු වෙන්නේ වගකීමක් තිබෙන මූල්‍ය කළමනාකරණයක් තමයි අද ලෝකයේ අපෙන් ඉල්ලන්නේ. අද ඒක තමයි අපේ රටේ පාලකයන්ගෙන් ලෝකය ඉල්ලන්නේ. අපි සල්ලි දෙන්න ලෑස්ති, අපි මුදල් දෙන්න ලෑස්ති. එහෙමනම් උඹලා හොරකම් කරන එක නතර කරපල්ලා කියලා ඒගොල්ලෝ අපිට කියනවා. ඒකයි කියන්නේ හොරකම් නොකර ඉන්න ක්‍රමයක් හදන්න කියලා අපිට කියනවා. ඒ ක්‍රමය හදන්න අපි ලෑස්තිද? අපි ඒ ක්‍රමය හදන්න ලෑස්ති නැහැ. ඒක ලෑස්ති නැති හින්දා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා 38 දෙනෙක් පත් කරා නියෝජ්‍ය ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු. ඒ 38 ඉන්නවා එක එක චෝදනා ලැබපු අය ඉන්නවා. මුදල් පිළිබඳ චෝදනා ලැබපු අය ඉන්නවා. අපරාධවලට චෝදනා ලැබපු අය ඉන්නවා. ඊළඟට වෙන වෙන චෝදනා ලැබපු අය ඉන්නවා. ඒගොල්ලන්ට නඩු විභාග වෙන විශාල ප්‍රමාණයක් එතුමා පත් කරපු අය අතර ඉන්නවා. ඊළඟට ඇමති මණ්ඩලය ගන්න ඇමති මණ්ඩලෙත් ඉන්නවා. දැයිය පෙරේද අපි දැක්ක නිමල් සිරිපාද සිල්වා මැතිතුමා ඉල්ලා අස්සුනා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කිව්වා ඉල්ලා අස්සෙන්න කියලා. මොකටද? එයා ජපානයේ අර කොම්පණියෙන් ගිහිල්ලා කොමිසිල්වා. ඒක ආරංචි වුණාම ජපානයේ තානාපතිතුමා ගෝඨාභය ජනාධිපතිතුමාට පැමිණිලි කරාම එතුමා කිව්වා නිමල් සිරිපාද සිල්වාට ඉල්ලා අස්සෙන්න කියලා. එයා ඉල්ලා අස්සුලා ජනාධිපති ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිපත් වුණාම නැවත ඇමතිගම දුන්නා. මහින්ද රාජපක්ෂ මහත්තයා සන්ඩේ ටයිම්ස් එකට කියනවා නිමල් සිරිපාද සිල්වාට ඉල්ලා අස්සෙන්න කිව්වේ ගෝඨාභය ජනාධිපතිතුමා. ඒ අස්සෙන්න කිව්වේ මොකටවත් නෙමෙයි, මෙතුමා ගිහිල්ලා ජනාධිපතිතුමා මෙතුමා ගිහිල්ලා ජපානයේ මේ ආයතනයේ මුදල් ඉල්ලුවා. ඒ හින්දා අපේ ජපානයේ අපිත් එක්ක තරහෙන් ඉන්නේ කියලා මහින්ද රාජපක්ෂ මහත්තයා සන්ඩේ ටයිම්ස් පත්තරේට ප්‍රකාශයක් කරලා තිබුණා. එයා බුරු කියන්නේ නැහැ නේ. එහෙමනම් එයාගේ ඇමති මණ්ඩලෙම හිටපු කෙනේ මුදල් ඉල්ලුවයි කියලා. එතකොට දැන් එහෙම ඇමතිවරු ඉඳිද්දි මේ ජපානයේ සල්ලි දෙයිද? මොන රටද විශ්වාස කරලා සල්ලි දෙන්නේ? එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ දූෂිත ඇමතිවරයෙක්ව පත් කරගත්තා. ඇයි ඒ? තමන්ගේ යාළුවා හින්දා. අපි දන්නවානේ නිමල් සිරිපාල සිල්වා මහත්තයාගේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ යාළුකම අපි දන්නවා. මොකද 94 ඉඳන් නිමල් සිරිපාද සිල්වා තමයි චන්ද්‍රිකාගේ ආණ්ඩුව ඉඳන් විප ආණ්ඩුවේ හැවෙන හැම දෙයක්ම රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඔත්තු දුන්නේ නිමල් සිරිපාද සිල්වා මහත්තයා. ඒක තමයි යාළුකම. ඒ යාළුකමට යායාව ඒ ඉදා ඉඳන් කරපු අර මේ 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 සේවයට සැලකීමක් වශයෙන් යාව බේරගත්තා. ඊළඟට ගිය සුමානේ අපේ මහින්දානන්ද ඇමතිවරයා එයා බරපතල චෝදනාවක් කරා. එයා කිව්වා අර චීනෙන් ගෙනාපු ඩොලර් මිලියන 6.6ක මේ පොහොර ඒවට මම වගේ කියන්න ඕනේ නැහැ. ඒකට ශෂීන්ද්‍ර රාජපක්ෂ තමයි ඒක බාරව ඉන්නේ කියලා කිව්වා. බරපතල චෝදනාව. ශෂීන්ද්‍ර රාජපක්ෂ අද වෙනකම් පාර්ලිමේන්තුවේ ඒ ගැන කතා කරේ නැහැ. ගරු සභාපතිතුමනි, ඒ ඩොලර් මිලියන 6.9ක පොහොර අපි දැක්කේවත් නැහැ. අපි දකින්නේ නැතුව අපි චීනුන්ට ඩොලර් මිලියන 6.9 පොහොර අපි ගෙව්වා ඉඳගෙන.
නෑ නෑ, ඔබතුමා ඉන්නවා කියලා මම දැක්කා. මහින්දාන දල්තුමගේ මැතිතුමා මයික් එක දෙන්න.
මුලසරේ සභාපතිතුමනි, මම කිසිසේත් කිව්වේ නෑ ඒක ශෂීන්ද්‍ර රාජපක්ෂ වග කියන්න ඕනේ කියලා. ඔබතුමා ඒකද? හරි, ඔබතුමාගේ ව්‍යාවක කියන්න ඕනේ කියන එක. දැන් මම බාධා කරේ නෑනේ, මම ඔබතුමාගේ කතාව අහගෙන ඉඳියා. මම කිව්වේ ඔබතුමා කිව්වා ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා වගකීම් බාර ගන්න ඕනේ කියලා. එතුමා බාර ගන්න කතාවක් කිව්වේ නෑ ඒක. දෙවැනි එක මම ඒකෙදී පැහැදිලිව කිව්වා අපකරයක් තිබ්බ US මිලියන 5ක. එතකොට ඒගොල්ලෝ අපට ස්පෙસિෆිකේෂන්ස් දීලා තියෙනවා. ඒ ස්පෙસિෆිකේෂන් එකට ගේනවා කියලා. ඒ අපකරයට තමයි අපි LCA කරලා තින්නේ. ආවේ වැරදි දේ. ගත්තේ නැහැ. දැන් නීතිපතිවරයා කියලා තනන නඩු දාන්න කියලා. ඉතින් එච්චරයි කරලා තින්නේ. ඒක තමයි පැහැදිලි කරේ. නිකන් බොරුවට කෑ ගහන්න එපා කාරේ.
ගරු සභාපතිතුමනි, අපි මේ කෑ ගැව්වේ මෙතුමා මෙතන බෙරි හඳුන්නා නෑ ඇවිල්ලා මේ රසායනික පොර ගේන කාලේ මොනවාද කිව්වේ? එක හාල් ලැටයක් ගේන්නයි කියලා. ගහපු තරම් කයිවාරු ගැව්වා. ගහලා අන්තිමට දැන් හැමදේකමත් නැති වෙලා ඉන්නේ.
අපි මේ බුරු කියන්නේ නැහැ. ඔබතුමාලා මොනවාද කිව්වේ? අර අසූචි පොවර ගෙනල්ලා නැනෝ පොවර ගෙනාවා. මිලියන 100ක් ගෙව්වා හොර account අදලා නැනෝ පොවර වලට. ගරු සභාපතිතුමනි, ඒ ඩොලර් මිලියන 6.5ට කවුද වග කියන්නේ? කවුද වග කියන්නේ? දැන් අපි සාමාන්‍ය අපේ පෞද්ගලික ජීවිතේ අපි කඩේකට ගිහිලා සල්ලි දීලා බඩුවගේ ගෙදරට යවන්න කිව්වම ඒ මිනිහා බඩුව එව්වේ නැත්නම් අපි ගිහිලා කඩේ මුදලාලිත් එක්ක අපි මරා ගන්නවා. ඇයි ඒ? අපේ පෞද්ගලික සල්ලි හින්දා. නමුත් මේක ජනතාවගේ සල්ලි හින්දා ඕගොල්ලන්ට කිසිම ගාණක් නැතුව ඕගොල්ලෝ ඉන්නවා. ඇයි? වග කියන්න කවුරුවත් නැහැ. ඩොලර් මිලියන 6.5ක් පෝර ටික දකින්නේ නැතුව චීනුන්ට ගෙවලා තියෙනවා. අපි උඩ බලාගෙන ඉන්නවා. කවුරුත්වක් කියන්නේ නැහැ එමෙතුමා. ලැජ්ජයි. කනගාටු වෙන්න. මේ සිස්ටම් එක ගැන කනගාටු වෙන්න. ඇයි මෙච්චර මුදලක් ගෙවලා ඒක ගැන වගකීමක් බාර ගන්න බැරි නම්? ඒක අපි අය කරගන්න වැඩ කරන්නේ නැත්නම් මේ පාර්ලිමේන්තුවම ලැජ්ජාවට පත් වෙන්න ඕනේ. ඒ හින්දා තමයි එළියේ ඉන්න මිනිස්සු කෑ ගහන්නේ. මේ 225ම එපා කියලා. ඒ හින්දා තමයි තමුන්නාසලට චෝදනා එල්ල වෙන්නේ. තමුන්නාසල මුදල් වියදම් කරනවා කිසිදු ආකාරයේ වගකීමක් නැතුව ජනතාවගේ මුදල් අවභාවිතා කරනවායි කියලා එළියේ ජනතාව කෑ ගහන්නේ. මේ පාර්ලිමේන්තුව ඒ මුදල් වලට අද වග කියන්නේ නැහැ. ඒ හින්දා ගරු සභාපතිතුමනි, ඒ එක චෝදනාවක්. ඊළඟට තමයි ගරු සභාපතිතුමනි, දැන් ආණ්ඩුවට ඕමනා වෙලා තිබෙනවා. විශේෂයෙන්ම දැන් මෙවැනි යාන්ත්‍රණයක් හදලා ඒක තුල විපක්ෂයත් සම්බන්ධ කරගෙන යන්න පුළුවන් යාන්ත්‍රණයක්. මොකද ජාත්‍යන්තරව මේ ආණ්ඩුවට තිබෙනවා විශාල වංචා දූෂණ පිළිබඳ චෝදනාවල් තිබෙනවා. ඒ චෝදනාවල් වලට ආණ්ඩුව උත්තර දෙන්නේ නැහැ. මම අර කලින් කිව්වා වගේ ඒවට උත්තර දෙනවට වෙනුවට තව තව ඇමතිවරු දූෂණවට ලක් වෙච්ච ඇමතිවරු චෝදනාවලට ලක් වෙච්ච ඇමතිවරු තමයි රනිල් වික්‍රමසිංහ ඇමතිතුමා අද වෙනකම් පත්තින් ලබා දීලා ආණ්ඩුවේ තියාගෙන ඉන්නේ. ඒ හින්දා එතුමා මෙතන මේ පුටුවේ ඇවිල්ලා කතා කරා සිස්ටම් චේන්ජ් එකක් ගැන. ජනාධිපතිතුමා කිව්වා අලුත් පරම්පරාව ඉල්ලන වෙනස අපි දෙන්න ඕනේ කියලා කිව්වා. තරුණයෝ ඉල්ලන වෙනස දෙන්න ඕනේ කියලා ජනාධිපතිතුමා කිව්වා. ඒකද මේ ජනාධිපතිතුමා කරන්නේ? ඒක නෙමෙයි ජනාධිපතිතුමා කරන්නේ. අර ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නවත්වපු තැන ඉඳගෙන ඒ දූෂිත පාලනය ඉදිරියට ගෙන එන එක තමයි කරන්නේ. ඒ හින්දා තමයි අපි කිව්වේ අලුත් ජනවරමකට යන්න ඕනේ. අලුත් ජනවරමකට ගිහිල්ලා ජනතාවේ ඉදිරියේ අලුත් ජනවරමක් අරගෙන අපි ජාතික ප්‍රතිපත්ති හදමු. තමුන්නාන්සලා අපි ඡන්දෙකට ගිහිල්ලා අපේ ජාතික ප්‍රතිපත්ති, තමුන්නාන්සලාගේ ජාතික ප්‍රතිපත්ති, රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ජාතික ප්‍රතිපත්ති, මේ හැම එකක්ම අපි ජනතාවට අහමු. මොකද ජනතාව කියන්නේ සර් විතරක් නෙමෙයි ෆේල්, ඔක්කොමලා ෆේල් කියලා තමයි ජනතාව කිව්වේ. ඒ හින්දා එහෙම ෆේල් නම් අපි ජනතාව ඉදිරියේ ගිහිල්ලා අපි ජනතාවගෙන් අහලා බලමු කවුද පාස් කියලා. ඒ පාස් වෙච්ච අය අරගෙන අලුත් ජනමතියත් එක්ක යම්. එහෙම නැතුව මේ විකෘති වෙච්ච මේක අර අනිත් පැත්ත හරවපු කනපිට හරවපු ජනමතයත් එක්ක මේ ඉදිරියට යන්න හම්බෙන්නේ නැහැ අපිට. ඒ හින්දා තමයි වරෙන් වර විරෝධතාවල් එන්නේ, ජනතාවගේ විරෝධතාවයන් එල්ල වෙන්නේ, ජනතාව පාරට බහින්නේ, ජනතාව කැරලි ගහන්නේ. මොකද අද තියෙන මේ පාලනයට පාර්ලිමේන්තුවෙන් පිට ජනතාවගේ සහයෝගයක් නැතිකමේ ප්‍රතිඵලය තමයි ඒක කියන එක අපි තේරුම් ගන්න ඕනේ. අපි ඒක තේරුම් ගන්නේ නැතුව අපි වැඩ කරනවා නම් අපි නැවත වතාවක් විනාශයකට තමයි තල්ලු වෙන්නේ.
කරු මන්ත්‍රී නැවත වතාවක් තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
නැවත වතාවක් අපි අගාධයකට තමයි තල්ලු වෙන්නේ. ඒ හින්දා ගරු සභාපතිතුමනි අපිට කරන්න තියෙන්නේ අපි මේ විපක්ෂයේ ඉඳගෙන අපිට යෝජනාවල් කරන්න පුළුවන්. ඒ හින්දා තමයි අපි ආණ්ඩුවට නැවත නැවත අපි කියන්නේ මේ වෙච්ච කුණු වෙච්ච ජනමතයත් එක්ක යන්න එපා. මේ විකෘති වෙච්ච ජනමතයත් එක්ක යන්න එපා. අලුත් ජනමතයකට යන්න පුළුවන් කාල පරිච්ඡේදයකට මෙරට ගෙන යන්න. එහෙම ඒ අලුත් පක් ධනමතයත් එක්ක අලුත් ජනතාවගේ සිතුවිලිත් එක්ක ජනතාව බලාපොරොත්තු වෙන අභිලාෂයන් එක්ක යන්න පුළුවන් තත්ත්වය වාතාවරණය ගොඩනැගීම ආණ්ඩුවට ඒ වගකීම තියෙනවා ගරු සභාපතිතුමනි. ආණ්ඩුව ඒක කරනවා නම් ඉස්සරහට යන්න පුළුවන්. ආණ්ඩුවට ඒක නොකර ඉන්නත් පුළුවන්. ආණ්ඩුව ඒක නොකර ඉන්න කල්පනා කරනවා නම් මම හිතන්නේ තව තව මේ රට අවුලෙන් අවුලට පත් වෙන එක තමයි වෙන්නේ. මොකද අද වෙනකොට අපිට පේනවා රටේ ජනතාවගේ විශාල අසහනයක් තියෙනවා. එක පැත්තකින් ආර්ථිකය කඩාගෙන වැටිලා තියෙනවා. ලක්ෂ ගානක රැකී ලක්ෂාවල් නැති වෙලා තියෙනවා. ජනතාවගේ ඉහළ යන වියදමත් එක්ක ජනතාවට ජීවත් වෙන්න බැරි වෙලා තිබෙනවා. ආදායම් මාර්ග අහිමි වෙලා තිබෙනවා. ඒ හින්දා අද රට තුල ආර්ථික වශයෙන් විශාල ව්‍යාකූල තත්ත්වයක් ජනතාව අතර අද ඇති වෙලා තියෙනවා. ඒ හින්දා ඒ ජනතාව බලා බලාපොරොත්තු වෙන වෙනස ඉෂ්ට කිරීම හා ඒ වෙනසට ඉඩ දීම තමයි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ හැටියට අපිට කරන්න පුළුවන් ලොකුම දේ. ඒ වෙනසට අපි ඉඩ දෙන්නේ නැතුව අපි පාර්ලිමේන්තුවේ බහුතරයක් අපිට තියෙනවා. ඒ බහුතරයත් එක්ක අපි ගමන් කරන්න ලෑස්තියි කියලා තමුන් වහන්සලා එහෙම හිතලා යනවා නම් රට නැවත වතාවක් මතක තියාගන්න විනාශයකට තල්ලු වෙනවා. ඒ හින්දා ගරු සභාපතිතුමනි, ආණ්ඩුව මේ හදන්නේ ආණ්ඩුවට ජාත්‍යන්තර වශයෙන් අද තිබෙන විශාල දූෂිත වංචා ඒ චෝදනාවල් වලින් බේරෙීම සඳහා ආණ්ඩුව හදනවා. යම්කිසි ආකාරයේ ජාතික සභාවක් හදලා ඒකට විපක්ෂයත් එකතු කරගෙන ජාත්‍යන්තරයට පෙන්වන්න දැන් ආණ්ඩුවයි විපක්ෂයයි එකතු වෙලා යන ගමනක් මේ අපි යන්නේ. ඒ හින්දා තමුන් දාන්සලා ලබා දෙන මුදල් වල විනිවිදභාවය සාධික වෙන්න පුළුවන් කියන අදහස හා පණිවිඩය ජාත්‍යන්තරයට ලබා දෙන්න තමයි මේ ජාතික සභාව ඇතුළේ ගැබ් වෙලා තියෙන කියන එක අපි කියන්න කැමැති. ඒ හින්දා ගරු සභාපතිතුමනි, අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා ආණ්ඩුවේ ඇත්ත ඕමනාව, අවංක ඕමනාව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙන්වන්න. මොකද ඒ ප්‍රජාතන්ත්‍රවාදය මේ රටේ අද වෙනකොට ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ කාර්යවේ ඉෂ්ට කිරීමේ විශාල වගකීමක් බලයට ආපු ආණ්ඩුව හැටියට තමුන් ආසලට තියෙනවා. නමුත් පාර්ලිමේන්තුවේ එළියේ ඉන්න ජනතාවගේ අභිලාෂයන් හා පරමාර්ථයන් හා ඔවුන්ගේ ඕමනාවන් එක්ක මේ පාර්ලිමේන්තුව අද වෙනකොට පරිහානියට ගිහිල්ලා තියෙනවා. මේ පාර්ලිමේන්තුව ගැලපෙන්නේ නැහැ. ඒ හින්දා අපිට කරන්න තියෙන එකම දේ තමයි ගරු සභාපතිතුමනි, පාර්ලිමේන්තු මැතිවරණය මාර්තු මාසේ යන්න පුළුවන් නම් ඒ මාර්තු මාසෙට ගිහිල්ලා අලුත් ජනමතයකට ගිහිල්ලා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය අභිලාෂයන් තහවුරු කරන්න පුළුවන් අලුත් පාර්ලිමේන්තුවක් ගොඩනගන එක තමයි අපිට කරන්න පුළුවන් කියන එක කියමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මහින්දානන්ද අලුත්තමගේ මැතිතුමා. ඔබතුමාට විනාඩි 10ක් කාලයක් තියෙනවා.
මුලසනේ සභාපතිතුමනි, මම කතා කරන්න බලාපොරොත්තු හිටියේ නැහැ. නමුත් අපේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා මගේ නම සඳහන් කරපු නිසා මගේ යුතුකමක් මේක පැහැදිලි කරන එක. ඒ නිසා මම මුලින්ම කියන්න ඕනේ, මම කවදාවත් මේ මහා කොළඹ ඉදපු ලොකුම පාතාල නායකයා තමයි කංජපාණි ඉම්රාන්. එයාව ගෙනෙල්ලා මගේ කාර් සෙල් එක විවෘත කරගත්තේ නැහැ මම කවදාවත්. කංජපාණි ඉම්රාන්ව ගෙනෙල්ලා තමන්ගේ ව්‍යාපාරයේ පාර්ලිමේන්තුව නියෝජනය කරමින් අපි විවෘත කරගත්තේ නැහැ. ඒ නිසා අපි කවදාවත් එහෙම වැරදි වැඩ කරලා නැහැ. ඒ නිසා අපි ඒක ඔබතුමාට වගකීමකින් කියන්න ඕනේ. ඒ නිසා කෘෂිකර්ම අමාත්‍යවරයා හැටියට මම වසර දෙකක් මම කටයුතු කරා. මම දිගටම කිව්වේ පොහොර කියන විෂය මට නෙවෙයි තිබුණේ, මේක ප්‍රතිපත්තිය තිබුණෙත් මට නෙවෙයි, මේ සියල්ල මම තිබුණේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් කෘෂි රක්ෂණ මණ්ඩලයත් පමණයි මට තිබුණේ. මම පොහොර සමාගම් පොහොර ආනයනය කිරීම මේ කිසිවක් මගේ යටතේ නෙවෙයි තිබුණේ. හැබැයි රජය ගත්ත තීන්දුවත් එක්ක මම හිටගත්තා, මම ඒක පිළිගන්නවා. ඒ වෙනුවෙන් මම පෙනී හිටියා, මම ඒක පිළිගන්නවා. ඒක කැබිනට් එකේ සාමූහික තීන්දුවක් හින්දායි මුලස්සනේ සභාපතිතුමනි මම ඒ තීන්දුව ගත්තේ. ඉතින් ඒ නිසා ඔබතුමා කිව්වා ඉන්දියානු පොහොර ගැන, ඒ ඉන්දියාවේ පොහොර ඔක්කොම ලංකාවට ආවා, ගොවියන්ට බෙදුවා, ඒකේ වංචාවක් තියෙනවා කියලා කිව්වම මම තමයි CID එකට ඉස්සෙල්ලාම කැබිනට් ඇමතිවරයෙක් හැටියට ගිහිල්ලා පැමිණිල්ල දැම්මේ. ඉතින් ඒ නිසා මම ඔබතුමාට කියනවා මම පිළිගන්නවා අපි කාබනික ප්‍රතිපත්තිය එකවර ගත් එක වැරදි. අපි රටේම එකවර ගත් එක වැරදි. නමුත් ඒක ඉතාම හොඳ තීන්දුවක්. අපි රටේ එකවර තීන්දුව කරන්න ගියපු නිසා තමයි අපි එතන වැරද්ද කරගත්තේ. ඒ නිසා චීන පොහොර නැවේ පිළිබඳ නීතිපතිවරයාගේ උපදෙස්වලට පිටින් කිසිම දෙයක් අපි සිද්ධ කළා නැහැ. ඒ නිසා මම ඇමතිවරයා හැටියට වගෙන හොයලා බලලා තියෙනවා. නමුත් හැබැයි ඒ කිසිම දෙයක් මට අයිති රාජකාරියක් නෙවෙයි, මගේ විෂය පටයට නෙවෙයි තිබුණේ. ඒ නිසා ගරු මන්ත්‍රීතුමා මට ඒ චෝදනාව දාන්න එපා. මම ඕනෙම පරීක්ෂණයකට සූදානම්. මොකද මගේ ප්‍රශ්නයක් නෙවෙයි, හැබැයි කැබිනට් මණ්ඩලයේ සමාජිකයෙක් හැටියට මම සාමූහික විෂය භාර ඇමතිවරයා හැටියට ඒ වෙනුවෙන් පිටීනියා එක මම පිළිගන්නවා කියන එක ඔබතුමාට මතක් කරන්න ඕනේ. දෙවනිය, දැන් ඔබතුමා කිව්ව මේ පාර්ලිමේන්තුවේ අපි මේ හදන්න යන සියලු දෙනා එක්කහු වෙලා හදන්න යන මේ වැඩපිළිවෙල මේ හදන්නේ ආණ්ඩුව විපක්ෂයත් එක්කහු කරගෙන ලකුණු දාගන්න කියලා. මම ඔබතුමාලගෙන් අහනවා, අපි හැමදාම පක්ෂ විපක්ෂ දෙකට බෙදලා ඉන්නවා. අද අපි රටක් හැටියට බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දීලා ඉන්නේ. ලංකා ඉතිහාසයේ මෙවැනි අර්බුදයකට අපි කවදාවත් මුහුණ දීලා නැහැ. ඒතර මෙවැනි අර්බුදයකට මුහුණ දීලා තියෙන වෙලාවක පාර්ලිමේන්තුවේ 225ම එක්කහු වෙලා මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න ගන්න ජාතික තීරණවලදී එක මතයකට එන්න පුළුවන් නම් මොකක්ද ඒකේ වැරද්ද? ඔබතුමාලගේ පක්ෂේ අපි යුද්ධ කරනකොටත් ඕකම කරා. මහින්ද රාජපක්ෂ මැතිතුමා යුද්ධ කරනකොට කිරියල්ල මහත්තයා කිව්වා ඕනෙම ගුණෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා කිව්වා. මැදවච්චේ කිලිනොච්චේට ගිහලා මැදවච්චේට යනවයි කියලා කිව්වා. එහෙම තමයි ඔබ යුද්ධය ගැන අර්ථකථනය කරේ. හැබැයි යුද්ධය දින්නට පස්සේ ඔබතුමාලා සතුටුණා, ඔබතුමාලගේ ජීවිත බේරුණා. තොප්පි කළ කැලයක් කියලත් කිව්වා. ඔබතුමා ඔබතුමාගේ ඒ ඔක්කොම ඒක තමයි කිව්වේ. ඉතින් මම නෑ කියන්නේ නෑනේ. මම නෑ කියන්නේ නෑනේ. දැන් ඔබතුමා යුද්ධය අවසන් කර පිටින්ද තමයි එදා අනුරාධපුරයේ තමුන්නාස්සරට හුස්ම ගන්න පුළුවන් උනේ. නැත්නම් තමුන්නාස්සෙත් යන්නේ පෙට්ටියක. ඉතින් ඒ නිසා අපි ඔබතුමාට කියන්නේ මේ යෝජනාවෙන් බලාපොරොත්තු වෙන්නේ තමුන්නාස්සලාගේ ගිණුමට බර කරන්න නෙවෙයි. හැබැයි රටේ ජාතික ප්‍රශ්නයකදී අපි සියලු දෙනාම එකට එක්කව වෙලා තීන්දුවක් ගන්න පුළුවන් නම් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩෙන්න අද වෙලා තියෙන විපක්ෂයේ බලන්නේ මොනවා හරි දෙයක් කරලා බලයට එන්න. අද පාර්ලිමේන්තුවේ අනිත් දේශපාලන පක්ෂ බලන්නේ මොනවා හරි දෙයක් කරලා බලයට එන්න. ඒ නිසා අපි මේ පටු දේශපාලන මති මතාන්තර වලින් ඉවත් වෙලා අඩුගනේ රට මෙවැනි බරපතල ආර්ථික අර්බුදයකට ගිහිල්ලා ඉන්න වෙලාවේ තමුනාන්සලම කියනවා දරුවන්ට මන්දපෝෂණය කියලා. තමුනාන්සලම කියනවා පන්සල්ට වල විදුලි බිල වැඩි කරන්න එපා කියලා. තමුනාන්සලම කියනවා ආර්ථික අර්බුදයක් කියලා. එහෙමනම් රටක් කැටියට මෙවැනි ආර්ථික අර්බුදයකට මුහුණ දෙලා තියෙන වෙලාවේ තමුනාන්සලා එකට එක්කව වෙලා මේකට සහයෝගය ලබා දෙන්න එක නිල්ලීම කරනවා. තමුනාන්සලගේ නායකතුමාට පින නෑ ඔය පුටුවේ ඉඳගන්න. සජිත් ප්‍රේමදාස මහත්තයාට කිව්වා අගමැතිකම බාර ගන්න කියලා. අගමැතිකම බාරගත්ත නම් අද ජනාධිපති නේද? ආ ඉතින් මොනවා කරන්නද? තමුන්නාන්සලට පින නෑ. ඔබතුමාලගේ නායකයාට පින නෑ. එහෙම එකක ඉඳගන්න. හැබැයි දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා ජනාධිපති වුණා කියලා කියන්නේ. එතකොට මේ අර්බුදේ ආපු වෙලාවේ සජිත් ප්‍රේමදාස මහත්තයා යෝජනා කරා නම් අපිට සහයෝගය දෙන්න මේ ආර්ථික අර්බුදයට කියලා අපි කොන්දේසි විරහිතව සහයෝගය දෙනවා ගරු මන්ත්‍රීතුමා. ඒ නිසා මෙවැනි අර්බුදකාරී තත්වයක මම පෞද්ගලික විශ්වාස කරන්නේ නම් මෙවැනි අර්බුදකාරී තත්වයක රටේ ජාතික ප්‍රශ්නවලදී අපි කියන්නේ නෑ මේ පෞද්ගලික කර ඒව හරි අපිට රණ්ඩු වෙන්න පුළුවන්. හැබැයි රටක ජාතික ප්‍රශ්නයකදී මේ 225 එකට එක්කහුවෙලා පොදු එකඟතාවයකට එන්න බැරි නම් ඕක තමයි එදා 9 වෙනිදා අරගලේ මිනිස්සු අපි 225ටම යන්නේ කියලා කිව්වේ. ඒ නිසා මේ රටේ මේ ආර්ථික අර්බුදෙන් ගොඩෙන්න ගන්න දැන් මම ගිහින් ආව පහළ මුදල් කාරක සභාවට අපේ හර්ෂද සිල්ලා මගේ මිත්‍ර මන්ත්‍රීතුමායි මගේ සභාපති ධූරය. ඉතින් මම ඇතුළට ගියාම මාව එළියට දැම්මා. මට කෝ බෑ ඔබට එන්න බෑ. ඉතින් අපි ආණ්ඩුව තියාගෙන අපි එළියට ගියා. එයාව සභාපති කරලා. ඔන්න අපි කරගන්න දේවල්. හැබැයි අපි විරුද්ධ වුණේ නැහැ. අපි එතුමට මේ මුදල් කාරක සභාව හසුරවන්න ඉඩ දීලා තියෙනවා. ඉතින් ඒ නිසා ඇයි මෙවැනි ජාතික ප්‍රශ්නකදීවත් අපිට එක්කට එකව වෙලා ඉන්න බැරි කියන එක අද මේ රටේ මිනිස්සු අහනවා. ඒ නිසා අපි විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලන්නේ මේ ජාතික එකඟතාවය රටේ බලපාන ප්‍රධානම කාරණාවලදී පමණක්වත් අඩු ගානේ ජාතික එකඟතාවයකට අපිට එන්න පුළුවන් නම් ඒක තමයි රටක් හැටියට අපිට කරන්න පුළුවන් හොඳම දේ. ඔබතුමාලා හිතනවනම් රනිල් වික්‍රමසිංහ මහත්තයා අසමත් වෙලා මේ ආණ්ඩුව වැටිලා මැතිවරණයකට ගිහිල්ලා බලයට ඇවිල්ලා අගමැති වෙලා ජනාධිපතිවල ඇමතිකම් ගන්න තමුන්නාන්සලා එහෙම සිහින මවාගෙන මේකට සහයෝගය නොදෙනවනම් ඒක තමයි කනගාටුදායක තත්ත්වය. ඒ නිසා අපි ඔබතුමාලට කියනවා මේ වැඩසටහන ජනාධිපතිතුමා මේක යෝජනා කරලා තියෙන්නේ කාගෙන්වත් ලකුණු දාන්න නෙවෙයි, කාගෙන්වත් විවිධ දේවල් කියන්න නෙවෙයි. අපි මේ ජාතික ප්‍රශ්නදී පොදු එකඟතාවයකට එන්න ඕනේ කියන බලාපොරොත්තුවෙන්. ඒ නිසා ඒ සඳහා තමුන්නාන්සලා 225 එකට එක්කව් වෙලා මේ ජාතික එකඟතාවයට පැමිණෙන්නේ කියන යෝජනාව කරමින් මම නියඩ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු චමින්ද විජේසිරි මැතිතුමා ඔබතුමාට විනාඩි 16ක කාලයක්.
මුලසුනේ ගරු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම අද මේ කතා කරන මාතෘකාව කතාවට භාජනය නොවී ක්‍රියාවට නංවලා තිබුණා නම් මං හිතනවා අපේ මහින්දානන්ද හිටපු ඇමතිතුමනි ඉතාමත්ම කාලෝචිතයි. ඇයි අද අපිට කතා කරන්න ලක් වෙන්නේ මුලසුනේ ගරු මන්ත්‍රීතුමනි? දැන් මේ අනෝ ජාතික සභාවේ ජාතික වැඩපිළිවෙළට ආරාධනා කරනවා අපි දෑත දිගු කරන්නේ නැහැ කියලා. අපි ඒක පොඩ්ඩක් පැත්ත කර තියමුකෝ මුලසුනේ ගරු මන්ත්‍රීතුමනි. දැන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව වැරදි පාර යනකොට ඒක වැරදි පාර යනවා යන්න එපා කියනකොට ඇහුවද? දැන් මේ අපිට අහන්න කියන උදවියට අපි මේ කියන්නේ අපි ඇහුවා ඇන්ටිජන් ගේනකොට සිදුවන වංචාවක් පිළිබඳව. අපි කව කොරෝනා වසංගතය එන්න කලින් මේ වසංගතය හරහා රටේ ජනතාවට සිද්ධ වෙන සහ රටේ ආර්ථිකය වෙන වැඩපිළිවෙල පිළිබඳව ඇහුවද මුලසුනේ මන්ත්‍රීතුමනි? ඔබතුමාලත් ඒ ඇහුවේ නැති නිසා අද ඉතා ශක්තිමත් ලෙස තමන්ගේ දේශපාලන නියෝජනය වෙනුවෙන් අද විපක්ෂයේ ස්වාධීනත්වය වෙනුවෙන් එක ඉතුලා ඉන්නවා. නිසා අපි අහන්නේ දැන් මහින්දානන්ද ඇමතිවරයතුමාගෙන් හිටපු මේ එදා අපි කියපු දේ අපි පෙන්නපු දේ ඒ දේ අද ඇහුවනම් මේ මොන ජාතික සභාවකුත් නැහැ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ඔබතුමා කුෂිකර්ම ඇමති මහින්ද මාත්‍යාගමෙත් මේ අකීකරු කියන දේ අහන්න නැති තමන්ගේ උද්දච්චකමට අදටත් මේ දේශපාලනය මෙහෙමන මේ කඳවුර මේ රටේ මේ ජාතික සභාව කියන කාරණේ හදාගන්න හදන්නේ ඇයි දැන් පොතක පිටකවරේ අලංකාර තිබුණට ලස්සන තිබුණට නමක් තිබුණට පොතේ අන්තර්ගතය තමයි ඉතාම වැදගත් වෙන්නේ ගරු මුනුසනේ මන්ත්‍රීතුමනි දැන් මේ ජාතික සභාව කියන ලේබලේ පොතට දැන් අලවලා තිබෙනවා දැන් අලවන්න උත්සාහයක යෙදෙනවා ඒ අලවන්න උත්සාහය යෙදෙන්නේ ඇයි ජාතික වශයෙන් සහ රටේ බහුතර ජනතාවගේ තියෙන අප්‍රසාදය මැඩ ගැනීම සඳහා යම් උපක්‍රමශීලීව මේ ජාතික සභාව කියන වචනේ සංකල්පය හොඳයි වැඩසටහන ක්‍රියාත්මක වෙනවා මා අතිසාර්ථකයි ඒවා වෙන්නේ නැහැ ඒවා වෙන්නේ නැහැ ඒවා වෙන්නේ නැත්තේ ඇයි කියලා මම පස්සේ කියන්නේ ඒ නිසා දැන් මේ මට දැනෙන විදියට රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ ඒ පොතේ පිටකවරේ ජාතික සභාව කියන කාරණේ අලවා ගැනීම වෙනුවෙන් දරන්නා වූ මේ උත්සාහය ඉදිරිය යන්න පුළුවන්ද දැන් බලන්න අපේ ධර්මසේන මන්ත්‍රීතුමා පොත පෙල්ලලා පළවෙනි පිටුව පෙල්ලෙනකොට කවුද ඉන්නේ ගත්තොත් මහා බැංකු මහා මොලකරු අගමැතිතුමා හිටියනම් අහන්න තිබුණා එතුමාගේ කතාවක් තියෙනවා මේ මගේ මුහුණු පොතේ තියෙනවා මේ ජංගම දුරකථනේ ඇත්තරම ඒවා කියවලා සමහර වෙලාවට දරුවන්ගේ දරුවෝ කියනවා ඇති අපේ වර්තමාන අගමැතිතුමාට ඒ දරුවන්ගේ දරුවෝ කියන 100 100 එදා මෙහෙම කියලා තියෙනවානේ 100ගේ වම් පැත්තේ ඉන්න ජනාධිපතිතුමා දැන් 100ට ලැජ්ජ ඒවා හිතෙන්නේ නැද්ද කතාක් හිතෙන්නේ නැද්ද කියලා ඒ ඕන් නැහනේ ඒ ඕන් නැහනේ මුලදේ මන්ත්‍රීතුමනි අර මිහින්තලේ නායක ආමතුරුවියේ කිව්වනේ පුතා ළඟ තියාගෙන මේ පුතා ළඟ තියාගෙන කිව්වනේ අය කියන්නෝනේ ඔක්කොම ටික අරලා දැම්මනේ අපි ඇත්තටම ගරු කරනවා උන්වහන්සේලාට දැන්ව හරි ජවය ශක්තිය ඇවිල්ලා කර වැරද්ද වෙන්න යන වැරද්ද නිවැරදි ගැනීම පිණීම හිටුවෙ මෙන්න ඒ නිසා පළවෙනි පිටුවේ තියෙන මහා බැංකු බැඳුම් කරේ මහා මොලකරු පිළිමදව වැඩපිළිවෙල එහෙනම් ඒ මහා බැංකු වැඩපිළිවෙලේ හොරාව හොයන්නේ නැතුව ඒ හොර කඳවුරේ දේශපාලන යාන්ත්‍රණය ආරක්ෂා කිරීම වෙනුවෙන් හදන්න යන ජාතික සභාව පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා. අනේකයි ගැටලුව තියෙන නිසා මේ සජීව ප්‍රේමදාස මහත්තයා ආසයි බයයි කියන කතාවට මම උත්තරයක් දෙන්න ඕනේ. දැන් අපේ මහින්දානන්ද ඇමතුමා එළියට ගිහිල්ලා. දැන් එතුමාට මතක ඇති එතුමාලා දන්නේ නැහැ රොහිත අබේවර්ධන රොහිත අපේ හිටපු ඇමතුමා කිව්වා එක්තරා කාලයක අපේ වජිර අබේවර්ධන මන්ත්‍රීතුමා කිව්වා රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැතිලා ජනාධිපති වුණා කියලා අපටත් මතකයි. අපිටත් මීට අවුරුදු එකමාරකට කලින් මේ කියන්නේ මුලසනේ මන්ත්‍රීතුමෝ. කවුද කියන්නේ? එක්සත් ජාතික පක්ෂයේ වජිර අබේවර්ධන සභාපතිවරයා කියනවා. හීනියක් දැකලා නෙමෙයිනේ. එතුමා පේන කියන්නේ නැහැනේ මන් දන්න විදිහට වජිර අබේවර්ධන මහත්තයා පේන කියන්නේ නැහැ. එහෙනම් පේන කියන්නේ නැත්නම් වජිර අබේවර්ධන මහත්තයා කොහොමද දන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති වුණායි කියලා? මෙන්න මේක තමයි දීර්ඝකාලීන දේශපාලන ඩීල් එක කුමන්ත්‍රණ එකතු වීම. ඒක හරියට පැහැදිලිව තේරුම් ගන්න. ඒ නිසා මෙන්න මේ තීන්දුව හරහා එයාලා තීන්දුව කරන අවසානයේ නාමල් රාජපක්ෂ මහත්තයාගේ අනාගත දේශපාලනය හදන්න පුළුවන් එකම බලවතා රාජපක්ෂ පවුලේ ආරක්ෂකයා කවුද? රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියලා. ඒක තමයි යථාර්ථය. ඒක තමයි ඇත්ත. ඒක තමයි දැක්ක සීනේ වජිර අබේවර්ධන මහත්තයා නිසා මේ අද මහින්දානන්ද මහත්තයලා කියන දේශපාලන විහිළු මේ රටේ ජනතාව අහන්නේ නැහැ. අර රටේ ජනතාව දන්නවා මේ දේශ දිගු කාලීන දේශපාලන ඩීල් එක බැඳිච්ච වැඩපිළිවෙලේ දිගුව තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෙනියන්න මේ කටයුතු කරන්නේ. දැන් මේ ජාතික සභාව පැත්තක තියන්නකො මුලසුනේ මන්ත්‍රීතුමනි රටේ මිනිසුන්ව කන්න නැති වෙලාවේ මොකද්ද මේ ආණ්ඩුවේ ප්‍රධාන ප්‍රශ්නේ? මොකද්ද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා දැක්කේ රාජ්‍ය ඇමතිකම් ලබා දී රාජ්‍ය ඇමතිවරුන්ට ඇමතිකම් දීම පිළිබඳව අපි පෞද්ගලික තරහක් නැහැ. හැබැයි අබමල් රේණුවක මේ පොඩි ඇල්පෙනිත්තක හරි මොලේ තියෙන දේශපාලන නායකයෙක් තේරෙන්න ඕනි මේ වෙලාවේ මේ තනතුරු දීම හරහා තමන්ගේ ආණ්ඩුවට සහ තමන්ගේ නායකත්වයට සහ තම රටේ පැවැත්මෙන් බරපතල විදියට ප්‍රශ්නයක් එනවයි කියන කාරණේ හිතන්න බැරි අතදරුවෙක් නෙමෙයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අතදරුවෙක් නෙමෙයි දේශපාලන වශයෙන් අර අවුරුදු එකමාරක කලින් ඔහු ජනාධිපති වෙනවා කියන එක දකින්න නම් මේ වර්තමානයේ තිබෙන මේ බරපතල ප්‍රශ්න වලින් ඔහුට එන තවත් විවේචනය මෙයයි කියන දෙක මෙයයි මේ බරපතල ප්‍රශ්න කියන දෙක ඇයි මේවා බෙදා දෙන්නේ? ඇයි මේවා ලබා දෙන්නේ? එෂා ඔහුගේ තනතුරු ලබා ගැනීමෙන් ඔහුගේ තුටුපඳුරු ලබා දීම කටයුතු කරන රටේ ජනතාවට හෙන ගැහිලා ගියත් කමක් නැහැ කියන කාරණේ තමයි මේ කියන්නේ. එනිසා අපි ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායකතුමනි අපි යෝජනා කරන්න තමුන් ආසලා එකග වෙනවනම් පුද්ගලයා නොබලා තනාතුර නොබලා කරපු වැරද්ද වංචාව වෙනුවෙන් දඬුවම් දෙන්න හිට ගන්නව නම් මේ ජාතික සභාවට ගේන යෝජනා හැටියට පළවෙනිම අපි ගේමු මුලසනේ කරු මන්ත්‍රීතුමනි සීනි බදු වංචාව වෙනුවෙන් සීනි බදු වංචාව වෙනුවෙන් පෙළ ගැහිච්ච ඒ නොපෙනිච්ච බලවේගයට අවශ්‍ය දඬුවම දෙන්න වැඩපිළිවෙල කටයුතු කරනවාද කියන කාරණේ නිර්භයව නැගිටලා කියන්න පුළුවන් නම් අන්න ජාතික සභාව වැදගත්කම අපි දකිමු. මොකද මේ ජාතික සභාව නිර්මාණය වීමේ උදෙසා මහා දෙවන්ත නිර්පාක්ෂික අරගලයක් නිර්මාණය වෙලා ඒක අවසන් වෙලා නැහැ. මේ ජාතික සභාව සංකල්පය ආවේ ඒ නිසා. කවුරුත් අමතක කරන්න මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ සංකල්පයක් නෙමෙයි. මේ ජාතික සභාව සංකල්පය ආවේ මේ රටේ ජනතාව එකතැනක හිටගත්තා. උගත් බුද්ධිමත් වියත් සමාජය දුක්ඛින්දන පීඩිත පන්තිය එක්සත් ජාතික පාක්ෂිකයෝ පොදු ජන පෙරමුණ අපේ සජබේ ඒ සියලු දෙනා එකතු වෙලා කිව්වා මේ රටේ යන අපි ඡන්දය දීලා හදාගත්ත කාලකන්ණි පාලනය වෙනස් වෙලා රට ගොඩ යන්න පුළුවන් රටේ අනාගතය අපි හදන්න පුළුවන් පාලනයක් අවශ්‍යයි කියලා මුලසනේ මන්ත්‍රීතුමනි අනේ නිසා තමයි රට යෝජනා කරේ මේ ජාතික සභා හරහා මහජන සභා හරහා රටට පිළිගන්න පුළුවන් සැබෑව දේශපාලන යාන්ත්‍රයක් හදන්න ඕනේ කියලා දැන් අද මහජන සභාව වලට මොකද වෙලා තියෙන්නේ? ජාතික සභාව ගැන අපි කතා කරන වගේ මහජන සභාව මොකද මහජන සභාව තමයි එළියේ ඉන්නේ. ඒ මහජන සභාව තමයි දැක්කේ මේ රටේ වර්තමාන පාලන ඉතිහාසයේ පාලනයේ තිබිච්ච මහා වැරදි. ඒ නිවැරදි කිරීම සඳහා සාධාරණ යෝජනා වුන් තුල තිබෙනවා. එවනම් ඒ යෝජනා ටික ක්‍රියාත්මක කිරීම මේ ජාතික සභාව හරහා විශ්වාසයක් තියෙයිද? නෑනේ. නෑලේ මිනිස්සුලේ මන්ත්‍රීතුමනි මේ නිසා මේ යෝජනා විච්ච කතිකාව විච්ච විදියට ගේන්න ආණ්ඩුපක්ෂයේ කරු ප්‍රධාන සංවිධායකතුමනි අන්නේ එතනදී අපි අත් දෙක උස්සලා මේකට සහයෝගය දෙන්න එන්න පුළුවන් වැඩපිළිවෙල හදලා නිසා සජිත් ප්‍රේමදාස මහත්තයාට මේක දෙන්න හිටියේ නෑ සජිත් ප්‍රේමදාස මහත්තයාට දෙනවා නම් මේක අවුරුදු කමාර කලින් කියන්නේ නෑ ඒ නිසා මේ ආසයි බයයි කියන වැඩපිළිවෙල හදලා තමන්ගේ දේශපාලන දිගුව දැකලා ඒ පක්ෂේ මාරු කරලා ඒ වෙනුවෙන් හිටගත්ත උදේට අද කවුද ගහන්නේ අද කවුද ගහන්නේ අපි දැක්ක අයියේ වෙලදම Facebook කරා සමාජ මාධ්‍ය දාලා හරහා සමහර අපේ කඳවුරේ ඉඳලා ගිය දේශපාලන නායකෙන මඩපාර එල්ලලා තිබුණා. ඒ මඩ ගැව්වේ සජබෙන් නෙමෙයි. එක්සත් ජාතික පක්ෂය ඇතුලේ නායකමයි ගැව්වේ. ඒ නිසා ඒ නායකයුණත් මොකද වෙලා තියෙන්නේ? ditta dhamma vedini karma patisan denawa. ඒ නිසා ඔහුට ඕනුණ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයක් ලබා ගන්න. ඒ නායකත්වය ලබා ගැනීම වෙනුවෙන් සජබෙන් අවංක නායකයාට ඒ මඩපාරේ ගහලා අද තමන්ගේ කඳවුරේම දේශපාලන නායකයෙක් එකතු වෙලා මඩ ගහලා ඔහුගේ දේශපාලන දියාරු ගන්න හදන නිසා ඒක තමයි ditta dhamma vedini karma කියන්නේ මුළු ශ්‍රේ ගරු මන්ත්‍රීතුමනි. ඒ නිසා ඕක හැමෝටම වෙනවා. ඒ නිසා බලාගෙන දේශපාලනය කරන්න ඕනි කියන කාණ්ඩයේ මේ වෙලාවේ මතක් කරන නිසා අපේ පැහැදිලිව කියන්න ඕනේ ගරු මුලසුනේ මන්ත්‍රීතුමනි දැන් මේ පොහොර ප්‍රශ්නය ගැන කතා කරා. හැබැයි පොහොර ප්‍රශ්නයේදී විෂය බාර රේකී අමාත්‍යවරයාගේ කාරණේ හරහාම ඌගේ බෑරවීම හරහාම සිද්ධ වෙනවා කවුද මේක කරේ කියන කාරණේ පිළිබඳව හොඩුවාව අනාවරණය වෙලා ඉවරයි. එවනම් අපි අහනවා මේ ජාතික සභාව වලට යෝජනාවක් ගෙනාවම තමන්ගේ කැබිනට් එකේ ඉන්න එමනම් තමන් පත් කර රාජ්‍ය අමාත්‍යවරයා මේකට වගකිය යුතු නම් ඒ සඳහා මුල් තැනන් දීලා තිබෙනවා නම් ඔහුට දෙන්නා වූ වැඩපිළිවෙළ පිළිබඳව යම් සැකයක් තියෙනවා අපේ මුජුවර් මන්ත්‍රීතුමා කිව්වා නිවාස සිරිපාල සිල්ලා අමාත්‍යවරයා ගත් තීන්දුවේ හරහා අපිට එහෙම විශ්වාසයක් තියන්න බෑ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පිළිබඳව. ඉතින් රටට තාම විශ්වාසය ගොඩනැගිලා කියලා නැහැ. ජාත්‍යන්තරයේ විශ්වාසය ගොඩනැගිලා කියලා නැහැ. ඒකයි අද මානව හිමිකම් කවුන්සිලය තුල මුලසනේ මන්ත්‍රීතුමනි අවසනාවතියට කතා කරන්නේ මේ රටේ මානව හිමිකම් වලට මේ රාජ්‍යයන් වල තිබෙන හොරකම් දූෂණ වංචාවල බලපෑම් තියෙනවා. ඒ වංචනිකයන් සහ දූෂණයන්ට අවශ්‍ය දඬුවම් පියවර ගන්න කියන යෝජනාව අවසනාවන්ත විදිහට මානව හිමික කවුසලේ කතා වෙන මුලසනේ කරු මන්ත්‍රීතුමනි මේව කතා වහ වෙන ලැබීම් පිළිබඳ අපි කනගාටු වෙන්න ඕනේ. එහෙම ලැජ්ජාවක් හිරිකිතක් තිබෙන්නේ නැහැ මං හිතනවා මේ පාලන පක්ෂයේ ආණ්ඩුවට. ඒ නිසා අපිට එහෙම ගැටලුවක් තියෙනවා මේ හොර කඳවුරත් එක්ක හොරු රකින්න කඳවුරත් එක්ක හොරුන්ට දඬුවම් දෙන්නේ නැති නායකත්වයත් එක්ක මේ සභාව හදලා මේ රටේ ජනතාවට අවශ්‍ය නිවැරදි වූ ශක්තිය අවශ්‍ය රට නිර්මාණය කළ දෙන්න බෑ මුලසනේ ගරු මන්ත්‍රීතුමනි. ඒ නිසා අපි එන්නේ එකයි තන විරුද්ධතාවයේ තියෙන්නේ. අපිට පැහැදිලිව පේනවනම් යන්නේ හොඳ ගමනක ඒ ක්‍රියාදාමයන් හරි ඒ කියන කාණය තුල අපි නිර්භයව අවශ්‍ය වැඩපිළි හදලා දැන් නිසා මේ ආසයි බයයි වගේ නෙමෙයි ගරු මුනිසේ මන්ත්‍රීතුමනි මෙයාලා කරන වැඩ දිහා බැලුවම ලැජ්ජයි කැතයි හිරිකිතයි කියන කාරණේ තමයි අපිට කියන්න වෙලා තියෙන්නේ. බලන්න මුනිසේ මන්ත්‍රීතුමනි දැන් මේ මොකද්ද මේ කරන්න හදන්නේ? අපි දන්නවා IMF එක කොන්දේසියක් හැටියට දාලා තියෙනවා රටේ ස්ථාවර පාලනයක් සහ ඒකාබද්ධ වැඩපිළිවෙලක් යෝජනා විය යුතුයි කියලා. එහෙනම් ඒ ඒකාබද්ධ වැඩපිළිවෙලේ යෝජනාව වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ටිගිරි මොලේ පාවිච්චි කරලා කරන්න හදන්නේ මොකද්ද?
ඔහු දැන් ජාතික සභාව හැදුවා මේ විපක්ෂයේ සියලු කඳුර මේකට ඇවිල්ලා ඉන්නවා දැන් මේ එකතු වෙලා මේ වැඩේ යනවා කියන කාරණේ බොරුව පෙන්නලා ණය ටික අරගෙන ඒ ණය වෙනුවෙන් නඩත්තු කරන්න යන රට නෙවෙයිනේ රටේ ජනතාව නෙවෙයිනේ දැන් මේ ණය ලැබෙන බිලියන 2.9 ලැබුණාට පස්සේ අලුතෙන් පත් කර මෙති ඇමතුරුන්ගේ පඩි නැටි සහ ඒ කාර්ය මණ්ඩලය සහ දිරිදීම නැටි කිව්වම ආයේ සල්ලි ඉතුරු වෙන්නේ නැහැ මොනසේ මන්ත්‍රීතුමෝ මම දන්නේ නැහැ සල්ලි ඉතුරු වෙන්නේ නැහැ මම දන්න විදිය ඒ මහා දේවන්ත වියදම දරන්න හදන්න වෙන්නේ ඒ අලුත් රාජ්‍ය ඇමතුරු සහ ලබා දෙන්න යන කැබිනට් මණ්ඩලයට ඉතුරු වෙන්නේ නැහැ මුදල් ප්‍රමාණය ඒ වෙනුවෙන් මේ ජාතික සභාව යෝජනා කරා ඒ වෙනුවෙන් මේක මේ ආණ්ඩුවේ මුල් පිටු යලවලා දාලා ඒකට අත උස්සන්නේ නැහැ විපක්ෂය ඒකට විරුද්ධයි විපක්ෂය එකතු වෙන්නේ නැහැ සමගි වෙන්නේ නැහැ වැඩක් කරන්නේ නැහැ කියන කාරණේ කියනවා නම් අපි ඒ වටෙන්නේ නැහැ අපිට ඒ වටෙන්න බෑ තමුන්නාසලා නඩත්තු කරන්න මේ රටේ ජනතාවගේ මුදල් වලින් කටයුතු කරන්න කියලා විපක්ෂයේ සහයෝගය ගන්න හදනවා නම් ඒක සුම්මා අපි එකට යන්නේ නැහැ මුලසිරේකරු මන්ත්‍රීතුමනි අපි පැහැදිලිව කියන්න ඕනි අද දිගේ දවසෙන් දවස ප්‍රශ්න වැඩි වෙනවා දැන් අපේ පළාතේ ගොවින්ට තිබෙන බරපතල ප්‍රශ්නය පොහොර ගන්න තියෙන මහා වැඩි මිලකට මම දැක කුෂිකර්ම ඇමතිවරයා කියනවා මේ හෙක්ටාරයකට කොච්චරද ප්‍රමාණව නිකන් දෙනවයි කියලා. හැබැයි අපේ ගොවීන්ට ඒ ප්‍රමාණය දීලා හෙක්ටාර එක වගා කරන්න බෑ. ඉතින් මේ අමාත්‍ය මණ්ඩලයේ ඇතුලේ ගත යුතු විය යුතු සාධාන වැඩපිළිවෙල ඇමතිවරයාගේ යෝජනා නොවි. ඔහු හරි දර්ශනයක් හරි දැක්මක් ඒ අමාත්‍යංශය තුළ කරන්නේ නැතුව ඔහුගේ පැමැත්ත වෙනුවෙන් රටේ දින විවේචනය වසා ගැනීම වෙනුවෙන් පලස්තර ආදලා යෝජනා ගැනීම තුළම රටේ මේ පවතින ආව ආණ්ඩුවේ පරිහානිය පිළිබඳව රටේ ජනතාව කතා කරන මුලසිරිය මන්ත්‍රී මේවද කියන්න ඕන දැන් තමුන්නාසලා ගත්ත වැරද්ද ඒක නිවැරදි කරන්න අවශ්‍ය වැඩපිළිවෙල හදන්න ඕන දැන් හෙක්ටාරයකට අවශ්‍ය කරන පොර ප්‍රමාණය ඉතා ෂොච්ඡම් මුදලක් දීලා ඒ මුදලින් මේක කරන්න කියලා ඇමතිවරයා මේකෙන් තමන්ට එන්නා වූ චෝදනා වළක්වා ගන්න කටයුතු කළ වැඩක් වෙන්නේ නැහැ ඒකට සාධන වැඩපිළිවෙලක් ඕන නිසා මම දැන් යෝජනා කරනවා කුෂිකර්ම ඇමතිවරයා දැන් බලන්න කරු මුලසිරිය ඔබේ පළාතේ මේ ප්‍රශ්නේ ඇති වී ප්‍රශ්නේ දැන් වී මිලදී ගැනීම සිද්ධ වෙන්නේ නැහැ හැබැයි වී මිලදී ගැනීම සිද්ධ වෙන්නේ නැති එකට හේතුව කියන්නේ මහා මෝල් හිමියන්ගේ තිබෙන බලපෑම සහ මාෆියාව කියලා කවුද යාලා අපේ යාළුවෝද අපි තේවිලා තියෙනවද අපි එකට ගිලා පාටි දාලා තියෙනවද දැන් මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා බැලුවත් මහින්ද රාජපක්ෂ මහත්තයා දිහා බැලුවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බැලුවත් එතුමාලා පෞගිය කාලේ අපි දැක්කා ඔය මහා මෝල් හිමිකරුවන්ගේ විවිධ උත්සව වලත් එක්ක එකතු වෙලා එකට තේ බිබුද විය ඒ තේ බොන වෙලාව කතා කරන්න බැරිද කරරත් දාලා මෙහෙම කරන්න එපා කියලා ඉතින් මේක මාෆියාවක් නෙමෙයි මේක ආණ්ඩුවේ ඕමනාව අනුව මේ කියන තමන්ගේ හිතවතන්ට අවශ්‍ය වැඩපිළිවෙල හදන ක්‍රමවේදය මේක තමයි හැමදාම සිද්ධ වුනේ මේක තමයි හැමදාම කරන්නේ දැන් සමහරු ඇමතිකම නැතුණාට පස්සේ පෞගේ කාලේ අමතක විච්ච කරන්න බැරි විච්ච ජනප්‍රිය වෙන්න දැන් මඩ ගාලා වැඩක් වෙන්නේ නැහැ අල්ලනවා නම් කණෙන් ඇදලා ළඟ ඉන්න වෙලාවක දාලා මේවා කරන්න පුළුවන්
අපි කියනවා ඔබතුමාට විනාඩි දෙකක් කාලයක් තියෙනවා දෙකක් තියෙනවා
නිසා මේවා මේ ජනතාවට තමන්ගේ නොහැකියාව තමන්ගේ දේශපාලන කුමන්ත්‍රණය වසා ගන්න මේ මාධ්‍යයට ඇවිල්ලා කිව්වට අද රටේ ජනතාව දන්නව ඇත්ත කතාව කියලා. ඉතින් තමුනාසේ අපි අහනවා මේ ආණ්ඩුව නියෝජනය කරන සමහර මැති අමතුරු ඉන්නවා. ඉතින් එතුමාලාට අවශ්‍ය ඔවුන්ගේ ආර්ථික වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න අර මහා පොළොවේ හැපෙන දුක් විඳින ගොවියාගේ වීටික මිලදී ගන්න නැති වැඩපිළිවෙලද නිර්මාණය කරලානේ. දැන් අවසානයේ මොකක්ද වෙන්නේ? මේක සොච්චම් මුදලකට ගන්නවා. ගන්න වීමවල හිමියෝ ඒක අඹරලා වැඩි මිලකට ආය වෙනද පොළට එන. වෙන දෙවලට එනවා. පාරිභෝගිකයෝ හැටියට මේ රටේ ප්‍රවේශය මොකක්ද වෙන්නේ? මේක හරියට කළමනාකරණයද මේ ජාතික සභාව ඕනි වෙන්නේ? මේක හරියට කළමනාකරණ මේ ජාතික සභාව ඕනි වෙන්නේ? මේක හරියට කළමනාකරණය කරන්න පුළුවන් තමන් දක්ෂණ තමන්ගේ වැඩපිළ හරියට කරනවා තරාතිරම නොබල යාළුකම නොලබ මිත්‍රත්වයේ ගැන හොයන්නේ නැතුව අවශ්‍ය දේශපාලන තීන්දුව ගන්න පුළුවන් නම් නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් මුලසිරිය මන්ත්‍රීවරුනි මම හිතනවා අපේ රටේ ජනතාවට අවශ්‍ය කරන ඒ සැබෑ දේශපාලන වැඩපිළිවෙල මේ රටේ ජනතාවට භුක්ති විඳින්න පුළුවන් වැඩපිළිවෙල හදන්න පුළුවන් මුලසිරිය මත ඒකයි අපි යෝජනා කරන්නේ ඉතින් අද මේ ජාතික සභා කියන වචනය හරියට නංගි පෙනලා අක්කදිනෝ වගේ වැඩක් දැන් කරන්න ඕනි කාලේ පහු වෙලා ඒක සිද්ධ වුණේ නැ කරේ නැ දැන් තමන්ගේ ඉදිරි දේශපාලන පැවැත්මෙන් ජාත්‍යන්තරයෙන් ලබා දෙන්නා වූ ණය මුදල් ලබා ගැනීම වෙනුවෙන් දැන් කියනවා අපි ජාතික සභාවක් හදලා ඉදිරියට යනවා මේ වැඩ පිළිල කරනවා
කාලේ අවසාන කරනවා
මේ වැඩ පිළිල අත ගැහුවා නම් අද කොච්චර දුර ගිහිල්ලාද අපි මුලසිරිය මත එන උතුම් උනාසලා ආණ්ඩුවේ ඉඳගෙන අපි විපක්ෂයේ හිටියත් ඉතිහාසයේ පළවෙනි වතාවට මේ රටේ තිබිච්ච ආර්ථික අර්බුදයේ දේශපාලන අර්බුදයේ ගොඩගන්න පාර්ලිමේන්තුව එකට එකතු වෙලා කටයුතු කරා කියන කාරණේ කරන්න තිබුණා. එහෙනම් අර නිර්පාක්ෂික අරගල හිට ජනතාව සතුටු වෙයි, තමන් බලාපොරොත්තු වුණු තමන්ගේ වැඩපිළිවෙල ජයග්‍රහණය කරා කියලා. ඒසා ඒක ජයග්‍රහණය නොකරපු නිසා තමයි අද රමිල වික්‍රමසිංහ මහත්තයාගේ අවිනීතිය පාවිච්චි කරලා, පොලිසිය නීතිය පාවිච්චි කරලා මේ ත්‍රස්තවාදීන් හැටියට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් හිටගන්න සියලු දෙනා කූඩු කරන නිසා එහෙම කූඩු කළා මේ රටේ ප්‍රශ්න විසඳන්න බැහැ කියන මතක කරමින් මේ අවස්ථාව ලබා දීම පිළිබඳව සතුටු වෙමින් බොහොම
ස්තුතියි.